ආයුසම වසජන සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී එක් සමයකී භාගතුන් වහන්සේ විසල්පුර මහවණේ කූටාගාර ශාලාවේ වාසය කරනසේක. ඒ සමයේ භාගතුන් වහන්සේ පෙරවරු කායේ ඇඳි පෙරව පාසිවුරුගෙන විසල්පුරයට පිළිපිනිස පිවිසසේක. විසල්පුර පිළිපිනිස හැසිර පසුබතින් පින්ඩපාතී පෙරලා වැඩිසේක. අනඳ දරුම් බනවා අනන්දේනි හින්දිනා ඇතිරිය ගනු දිවා විවරණය පිණිස චාපාල චෛත්‍ය වෙත යන්නෙමි ප්‍රදල්ලසේ. එසේ වහන්සේ කිය අනඳ දරුම් භාගතුන් වහන්සේට පිළිවන්දන් දී හින්දිනා ඇතිරියගෙන භාගතුන් වහන්සේ පිසුපසින් පසුපසින් වැඩිය. එක්බිති භාගතුන් වහන්සේ චාපාල චෛත්‍ය කරා එළඹියසේක. එළඹ පනවන ලද අසුනේ වැඩවුන්සේක. භාගතුන් වහන්සේ වැඩ හිඳීම ආනන්දේනි විසල්පුරයේ සිත් කලයේ උද්‍යාන චෛත්‍ය සිත් කලයේ ගෞතම චෛත්‍ය සිත් කලයේ සප්තාම් චෛත්‍ය සිත් කලයේ භාවුත් චෛත්‍ය සිත් කලයේ සාරානන්ද චෛත්‍ය සිත් කලයේ චාපාල චෛත්‍ය සිත් කලයේ ආනන්ද යම්කිසි කෙසේකෝ විසින් සතර ඉද්ධිපාදයේ වඩන ලද්දාහු බහුල වශයෙන් කරන ලද්දාහු යුක්ත යානයක් වෙන් කරන ලද්දාහු පීඨන තැනක් වෙන් කරන ලද්දාහු සිද්ධ කරන ලද්දා වුණ පුරුදු කරන ලද්දා වුණ මොනවට නිපදවන ලද්දා වුණ හිතෙම කැමැත්තේ නම් හිතෙම ආයුෂ කල්පයක් පොයින්ට වැඩි කාලයක් සිටි හැකිවන්නේ ආනන්දේ තථාගතයන් වහන්සේ විසින් සතර ඉද්ධිවාදී වූ භාවිතේ ඒ කියන්නේ ඩෙවලොප් කරලා තියෙනවා බෞලීකතේ ඒක හරහා ගෙහින් තියෙනවා යානිකතේ ඒ කියන්නේ හරියට නිකන් යානයක් වාගේ කරලා තියෙනවා වාස්තුකතේ අනුෂ්ඨිතේ ස්ටඩි කියන එක ඒ කියන්නේ පරිචිතය එකට එක්කව කළ තියෙනවා සුසුමාරද්ධ ආනන්දේනි තථාගතයන් වහන්සේ කැමැත්ත උනා ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටියක් කාව බදාලසේ මෙසේ භාගතුන් වහන්සේ විසින් දැඩි වූ සංඥාව ඉදදීම කරන ලබන කල්ලේ ඕලාරික අවවාසය ඒ කියන්නේ හින්ට් එකක් දුන්නා කියන එක ඒ කියන්නේ කරුණ ලබන කල්ලේ ආනන්ද තෙරෝ ඒ දැනගන්නේ නොහැකි මරණ මරුහු විසින් මඩනානද සිත් ඇත්තෙක්සේ වහන්ස භාගතුන් වහන්සේ බොහෝ දිනාට හිත පිණිස බොහෝ දිනාට සුව පිණිස ලෝට අනුකම්පාව සඳහා දෙවිනිසුන්ට යහපත සඳහා හිත පිණිස සුව පිණිස කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් සිටසේක්වයි සුගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් සිටසේක්වයි භාගතුන් ඒ කියන්නේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට හින්ට් එකක් දීලා තියෙනවා මේ මේ චෛත්‍ය චාපාල චෛත්‍යෙම සිත් කලුවේ කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ සිත් කලුවේ කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ඒවා එන්ජොයි කරනවා කියන එක නෙමෙයි. තථාගතයන් වහන්සේ කිනකොට ප්‍රඥාවන්ත කිනකොට තියෙන අර නොලෙජ් ඉන්ස්ටන්ස් එකක් විතරයි ඒක දැන ගැනීම මෙහෙමයි. සාමාන්‍ය මිනිස්සුયો භාවිතා කරන භාෂාවේ තියෙනවනේ එයාට බොහොම සිත් කලුවේ මේකයි කියන එක. බුදුහාමුදුරුවෝ දැනගන්නවා මේක මේ ආකාරයට. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වෙන ඉතින් තථාගතයන් වහන්සේ ඒ වයසට ගිහිල්ලා ඒ නමුත් කැමති නම් ජීවත් වෙලා ඉන්න පුළුවන්කම තියෙන කල්පයක් කියලා කිව්වම මේ මනුස්සයන්ගේ ආයුෂ තියෙන ඉතින් අපි තුන් අවුරු 100ක් 120ක් අන්න ඒ වගේ කාලයක් ජීවත් වෙලා ඉන්න පුළුවන් ඒ කියන එක තමයි ඒ කිව්වේ කල්පයක් කියන්නේ මේ කල්ප විනාශ වෙන කාලයක් ඉන්නවා කියන එක නෙමෙයි. එතකොට මෙහෙම කිව්වට ආනන්ද හාමුදුරුවන්ට තථාගතයන් වහන්සේ වැඩ වාසය කරත්වා කියලා එහෙම ඉල්ලන්න පුළුවන් කමක් උනේ නැහැ. ඉතින් පෙන්වන්නේ හරියට මාර්යාගේ මේකෙන් වැහිලා එයාට ඉල්ලන්න හිතුනේ නැහැ වගේ කියන එක තමයි කියන්නේ. ඉතින් මෙතන මේ වචන කීපයක්ම පෙන්නවා ඒ සුසුමාරද්ද කියන එක එහෙම පැහැදිලි කරනවා පටිසම්භිදාමග්ගේ. ඒ කියන්නේ ඔය මොනවට පරිපූර්ණයි කියන එකයි එතන පෙන්නන්නේ. දැන් ක්ලේශයෝ පරිඋත්ථානියෝ කියන එක මතකදර අපි බලවනේ පරිඋත්ථාන ක්ලේශ එහෙම කියන්නේ. ඒ සංස්කාරයෝ කියන එක විෂම ධර්මයන් වෙනවා. ඒ වෙන්නේ වෙනස් වෙනවා. මේ කෑමට වඩා අර කෑම හොඳයි ආදි වශයෙන් එහෙම තියෙනවා. ශාන්ත ස්වභාවයෙන් ප්‍රණීත ස්වභාවයෙන් නිරෝධිය කියන එක සමධර්ම තියෙනවා කියන එක තමයි සුසුමාරද්ද. ඒ කියලා කියන්නේ වෙල් අන්ඩර්ටේකන් කියලා කියනවා. නිර්වාණය කියන එක එහෙම විසමභාවයක් නැහැ කියන එකයි පෙන්වන්නේ. දෙවෙනි පාරටත් ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරු මේ විදිහට ප්‍රකාශ කළාට ඒ තිල්ලුවේ නැහැ. තුන්වෙනි පාරටත් ප්‍රකාශ කළාම ආනන්ද හාමුදුරුව ඒ තිල්ලුවේ නැහැ. ඒ මරණය මරුහු විසින් වඩනා ලද්දාසෙත්තේ ඒ විදිහට නොයද හිටියා කියන එකයි. එතකොට මෙතන මේ පෙන්නම ඉද්ධිපාදයන් කියන ඒවා කෙනෙක් වැඩුවා නම් එහෙම ඉන්න පුළුවන් කම තියනවා කියන එක පෙන්නනවා. ඒතර අපි එහෙනම් මේ ඉද්ධි ඩයග්‍රෑම් එකට ගිහිල්ලා ඒ ඉද්ධිපාදයන් කියන ඒවා අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු. එතකොට අපි පළවෙනිම ඒ අකනිට බ්‍රහ්ම ලෝකයේ උතුම් රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරනවා මේ ධර්මය අපිට දුන්නට අපි දෙවෙනි සයිඩ් එකට ගියොත් ඔයගලන්ට පේනවා මේ දෙවෙනි සයිඩ් එකේ පෙන්නනවා එක පැත්තකින් පෙන්නනවා මේ බොජ්ජංගය කියන එක එන්නේ කොහොමද කියන එක වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට ඔයගලන්ට පේනවා උපේක්ඛාවට එන හැටි පේන ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උපේක්ඛාවට එන එක එතකොට මෙතන බොජ්ජංගයේ පැත්ත ගත්තොත් ඕගොල්ලෝ දන්නවා මේ හතරවෙනි ධානයට යනවා කියන්නේ පළවෙනි ධානයේ අපිට තියෙනවා ප්‍රීතිය. කොහොමද මේ ප්‍රීතියට එන්නේ? අපි විවිච්ඡේව කාමේ විච්ඡකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකදං ප්‍රීතිසකං ප්‍රථම ධානං උපසම්පච්ච වේදති කියලා කියනවා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර සහිතව ප්‍රීතිසුඛ ඒකාගතායති පළවෙනි ධානයට යනවා. එතක විතක්ක විචාර කරුවම නෙක්ඛම්ම විතක්කය, අව්‍යාපාද විතක්කය, අවිහිංසා විතක්කය කියන එක භාවිතා කරනවා. එතින්ද එයා කැමතිනෝ මේ ප්‍රීතියට. නමුත් එයාට පේනවා මේ ප්‍රීතිය කියන එක මම පවත්තන්න නම් මට මිලක් ගෙවන්න වෙලා තියෙනවා. ඒක තමයි මම 32ක් සිහි කරනවා කෙස්ලොම් කියලා. මේ පාර මියා කල්පනා කරනවා මේ ප්‍රීතිය හොඳයි. මේ මිලට මම කැමති නෑ. නමුත් තමන් ඒ කාලයක් ඒක භාවිතා කිරීමෙන් ඒ පුද්ගලට සතියක් ඇති වෙලා ඒ සතියෙන් යුතුව එයාට ඊට පස්සේ කෙස් කියනකොට මනිත් ඒවා ටික ඔක්කොම මතකයි. අන්න ඒක සහිතව එයාට පුළුවන් වෙනවා මේ දෙවිනි ධානයට ගිහිල්ලා වාසය කරන්න. ඒ දෙවිනි ධානයට දැන් ඒ පුද්ගලයා ආවට පස්සේ ඒ දෙවිනි ධානයෙන් ඊට පස්සේ ඒ ප්‍රීතිය සහගතව එයා ඉන්නවා. එයාට පේනවා මම දැන් මේ ප්‍රීතිය සහගතව මේ දෙවිනි ධානයට වෙලා ඉන්නවා. දැන් මම මෙතන ප්‍රීතියක් තියෙනවා මේකේ ආදීනවයක් එයා දකිනවා. ආදීනේ තමයි මේක කායිකව දැනෙන නිසා තමන් ඇලෙන්න පුළුවන්. යමක් කායිකව දැනෙනවා නම් ඇලෙන ස්වභාවයක් අපේ තියෙනවා. ඉතින් ඔකේ අනිත් තව ආදීනෙකුත් තියෙනවා. ඒ දෙවෙනි ධානයේ උගාක්ම වෙලා පවත්නකොට තමන්ට තේරෙන පොඩ්ඩක් ඩ්‍රේන් වෙනවා කියලා. බ්‍රේන් එකේ දැන් මේ එනර්ජි කියන එක ඩ්‍රේන් වීමක් තියෙනවා. මොකද මේක ඉලෙක්ට්‍රෝකෙමිකල් සිග්නල් එක ෆිසිකලි මූව් වෙනවා වගේ ගතියක් නිසා ඒක තියෙන්නේ. ඉතින් ඕක පේනවා මෙයා කලව වලින් එහෙම එනකොට ඒ කියන්නේ දකුණු කකුලෙන් පැලක් කයට පටන් ගන්නවා. දකුණු කකුලයි වම් කකුලයි මුළු ශරීරයම නිකන් හරි නිකන් මැෂින් එකක් දානවා වගේ පුතුමාකාර සැපක් තියෙන මේ දෙවෙනි ධානයේ ඒ සම්පූර්ණයෙන් ඒ විදිහට පවත් ගන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවට තමයි මම කියන්නේ මහා කප්ප ගන්න සීකරන් දුන්නත් පුළුවන් කියලා. ඒතකොට මේක නිසා මෙයාට ඇලෙන්න පුළුවන් කියන එකයි අර ඒ ඩ්‍රේන් වෙන ආදීනවය දැකලා තමයි එයා කැමති වෙනවා අර තුන්වෙනි ධානයට. ප්‍රීතියාච විරාගං උපේක්ඛතෝ සතිමාසුක විහාරං ිතං තතිය ධානං උපසම්පච්ච විරති කියලා ඒ තුන්වෙනි ධානයට එයා යනවා. ඒ තුන්වෙනි ධානයේදී මට දැන් දැකෙනවා දැනෙනවා මම දැන් මට සුඛය කියන එක මට පවතිනවා. එතකොට මොකද්ද මම මේ සුඛයි සුඛයි කියලා කියන්නේ? මම මේ භාවනාවන් කරන්න පටන් ගන්න අපි දුකයි කියලා චතුරාර්ය සත්‍යෙන් මෙහෙ කළා. එතකොට මේ දුක්ඛේ නම් මේ ලෝකේ පවතින මොකද්ද මම සුඛයි කියන්නේ? මේ සුඛයි කියලා කියන්නේ తాවකාලිකව මගේ දුක්ඛේ කියන එක පහවලා ගිහින් අර සත්‍ය වූ දුක්ඛය තමන්ට පේනවා. දැන් මතුවේ කියලා තමන්ට කල්පනා කරනවා. අන්න ඒක නිසා අර සුඛයට උපේක්ඛාවක් ඇති වෙනවා. එතින්ද පෙන්වන සුඛස්සච පහන දුක්ඛස්සච පහන පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අස්තංගම අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසද්දින් චතුත්ථ ධානං උපසම්පච්ච වේරති. හතරවෙනි ධානයට යනවා. සුඛස්සච පහන දුක්ඛස්සච පහන කොයි වෙලාවෙද අපි ඒක පහ කළේ? දුක්ඛේ අපි පහ කළා ප්‍රීතිය කියන එක ඇති වෙනකොට. මට මේ පුටුවේ තද වෙලා තියෙන එක ස්වභාවය දැනෙනවා. සුඛස්සච පහන කිව්ව තුන්වෙනි ධානය ඉඳන් හතරවෙනි ධානයට යනකොට. සෝමනස් දෝමනස් දෙකට නම් තියෙන්නේ අස්තංගමයක් තමයි. ඒ කියන්නේ අපි මට යම්කිසි දෝමනසක් අතීතයේ ඇති වුණා. පුබ්බේව සෝමනස් දෝමනස්සානං කිව්වේ අතීතයේ මට යම්කිසි දෝමනසක් ඇති වුණා නම් ඒ දුම්නස ඇති වුණේ මගේ ඉන්ද්‍රිය සංවරය නිසා. මම ඒ යම් කිසි රූපයක් දෙස වැලීමෙන් අවිජ්ජාවන දුම්නස කරනවා. අරක පාට මගේ රවුම් දෙක කරකවුම ගැළපීමක් නැහැ. මොකක් හරි අඩුවක් අපි හොයාගන්නවා අර පුද්ගලයා. ඒතර ඒකත් එක්ක මේ දුම්නසයක් කියන එක අපි තියෙනවා. ඒ ආහාරය වුණත් මොකක් හරි තියෙනවා. මේ ඊයේ කාපු එක මීට වඩා හොඳයි. එහෙම නැත්නම් අර අක්ක හදලා දීපු එක මීට වඩා හොඳයි. ඒ වගේ එකක් එන්නේ. මේ දෙක උඩ ඉතින් Tamanට දුම්නසයක් කියන එක ඇති වෙනවා. ඉතින් ඕක නැති වෙන්න පුළුවන් එකම ක්‍රමය මොකක්ද? එකම ක්‍රමය තමයි මම බලන්නේ නැතිකම. රස විඳින්න හදන්නේ නැතිකම. ඉන්ද්‍රිය සංවරය කියන එක මම භාවිතා කරනවා නම් ඒක වෙන්නේ නැති කියන එක තමයි තේරෙන්නේ. ඒ කියන්නේ මම අභිනන්දනා කරන්න බෑ. නාබිනන්දති නාබිවදති නජෝසාය තිට්ඨති කියන කතාව එතෙන්ද කියන සමාධි භාවනා සූත්‍රෙන් අර ලිටල් තණ්හාවෙන් කියන එකෙන් ජෙනරේට් කරන්න යන්නේ නැහැ මම. ඊළඟට දැන් අනිත් අතට අපිට පේනවා අපිට පෙර යම්කිසි සුඛයක් අපිට ඇති වුණා නෝ. ඒ කියන්නේ ධාන සුඛයන් ගැන ගන්න අපි රූපයන් දෝමනස්සේනි අනිත් රූපයක් එක්ක ඇති වෙන. දැන් ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන, ඔය විදිහට ධානයන්ට ගිහිල්ලා හතරවෙනි ධානය, හත්වෙනි ධානය, ඕනම ධානය. ගිහිල්ලා යම්මාකාරව මට සුඛයක් ඇති වෙනවා නම් මම මේක මේ අල්ලගෙන හිටියොත් මට එතන නිවන ඇත්තේ නෑ. එතකොට ඔය ආකාරයෙන් උඹලන්ට පේනවා මේකෙත් නාබිනන්දති නාබිවදති නජෝසායතිච්චති කියන එක තියෙනවා නම් විතරයි මට ඒකිනුත් ගැලවීමක් කියන එක තියෙන. ඒ කියන්නේ සමාධි භාවනා සූත්‍රයේ අස්තංගමයේ කියන එක. ඒක තමයි පෙන්නන්නේ රුබ්බේව සෝමනස්ස දෝමනසාන අස්තංග. අදුක්කමස්සං උපේක්ඛා සති පාරිසුද්ධෙන් උපේක්ෂාව සහිත මේ චත හතරවෙනි ධානයට ගිහිල්ලා ඉන්නවා කියන එක තියෙනවා. ඉතින් මේ හතරවෙනි ධානයට මේ පැත්තේ මෙහෙම ආව වගේ මේ උඩ පැත්තේ ඉඳන් මේ සම්මා දිට්ඨිය ඉඳන් පටන් අරගෙන සම්මා සංකප්ප නෙක්ඛම් සංකප්පේ ওই විදිහට ඇවිල්ලා මට මේ මැද්දේ තිබෙනා වූ මුසාවාද පරුසාවාච විසුනාවාච සම්ප්‍රප්පලාප මේව පහ කරලා නේද? වචී සංකාර නිරෝධය, කාය සංස්කාර නිරෝධය, චතුත්ථ ධාන සමාපත්තිය. ඒකට අරියට මගෙන් මේ විදිහට සංස්කාරයන්ගේ නිරෝධය anu තමයි උගලන්ට මෙතන උපේක්ඛාවට කියන එකට එන්න පුළුවන්. පාරවල් දෙකෙන්ම ඇවිල්ලා තියෙන එකම තැනකට කියන එක පෙන්නේ. එතකොට ඒක තමයි ওই දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ. ඉතින් එහෙමනම් අපි මේ තුන්වෙනි මේ ස්ලයිඩ් එකට අපි යොදින්. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ අපේ තියෙනවා අපි භාවිතා කළා අර ප්‍රථම අපි මේ කියන්නේ දුක්ඛපටිපදා දන්දාබිඤ්ඤාව කියන එක. දුක්ඛපටිපදා දන්දාබිඤ්ඤාව දිදී අපි දැනගත්තා අර විරියක් තියෙනවා නේද? කබලින්කාරා ආහාරය කියන එක කල්පනා කළා. ඒකේ දෙතිස් කුණුපේ කියන එක සිහි කළා. ඊළඟට ආහාරේ පටිච්චුලතා සංඥාව දෙතිස් කුණුපේ සිහි කරපු අසුභාවනා සබ්බලෝකී අනුබිරත සංඥාව සබ්බ සංකාරේ අනිච්ච සංඥාව මරණ සංඥාව මෙනෙහි කරාම ප්‍රථම ධානයට ආව. ප්‍රථම ධානයෙන් කායાનුපස්සනාව කියන එක ඇති වුණා. කායાનුපස්සනාවෙන් ඉදිබ්බ විහාරය දැන් අපි කිව්ව ප්‍රථම ධාන, ဒုတိය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, මේ ධානයන් පැවැත්වුවා. ඒකෙන් එයාට ඇති වුණා විරියක්. ඒ විරියේ තිබුණේ මොකද්ද? අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහාන අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවත චිත්තං පග්ගං ආති පජාති කියලා. ඉපදිලා නැති ලාමක පාපක අකුසල ධර්මය නොඉපදීම පිණිස අපි ඡන්දේ ඇති කරගන්නවා. මොනවද අපිට ඉපදිලා නැති ඒවා? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විඤ්ඤා විතක්ක කියන ඒවා. අන්න ඒක සඳහා අපි විරියක් භාවිතා කළා. ඒ විරිය භාවිතා කළායින් පස්සේ තමන්ට තේරුණා මේ දුක්ඛය, දුක්ඛ සත්‍ය කියන එක වැටහුණා. ඉතින් තේරුණා මම මෙච්චර කාලයක් මේ ගොම්බෙට් එක තමයි මම ඉඳලා තියෙන්නේ. ගොම්බෙට්ටි පණුව වගේ ගොම්බෙට්ටම කකා අර මාළයා මාරයාගේ කුකුල් කූඩුව කියලා කිව්වේ ඉස්සෙල්ලා. ඕකෙම වටේටම යන්නේ එකට තමයි මේ ධර්මයන් ඔක්කොම හදලා තියෙන්නේ. කෙමිස්ට්‍රි කියයි, ෆිසික්ස් කියයි, කාපෙන්ටරි කියයි ඔක්කොම තියෙන්නේ මේක ඇස්සේ මේකෙම ජීවත් වෙන විදිය. ඒකට මෙයාට තේරෙන ධානයට ගිය මනුස්සයා මේකෙම පොඩ්ඩක් බුදුහාමුදුරු පෙන්න නිර්වාණය ටච් කරනවා. එයාට තේරෙනවා මෙන්න මේ ජරා ගොඩක තමයි මම ඉඳලා තියෙන්නේ, මේ දුකක් ඉඳලා තියෙන්නේ කියලා. එයා තීරුම් ගත්ත මේ ලෝකේ තියෙන ඔක්කොම මොසාවන් මොස ධම්මයන් සත්‍යං අමෝස ධම්මන් නිබ්බාණං කියලා නිර්වාණයට යන මනසයාට සිතක් යගේ පහළ වුණා. එතකොට අන්න එතනදී තමයි අපි ඡන්ද සමාධිය කියන එක තාල. එතකොට එහෙනම් ඕගොල්ලෝ පේනවා මේ විරිය සමාධියෙන් ඡන්ද සමාධිය කියන දැනට අපි ඇවිල්ලා තියෙනවා කියන්නේ. එතකොට මේ ඡන්ද සමාධියට ආවේ ඕගලන්ට පේනවා විරියේ තිබුණා වූ අර්ථය නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා කියන එක. එතකොට ඔය නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා කියන එකට තමන් ගරු කරනවා නම්, ඒ කියන්නේ නිර්වාණ ඡන්ද සමාධිය සඳහා මම ගරු වීමක් කරනවා නම්, කාමයන් අතහරින්න මම කැමති නම්, අන්න ඒක නිසා මට පුළුවන්කම තියෙනවා මේ චිත්ත සමාධිය කියන එකට යන්න. එතකොට ඕගලන්ට පේනවා මේ ඡන්ද සමාධියට හතුරු දෙන්නෙක් ඉන්නවා. මෙතනින් බැලුවොත් මේ පැත්තෙන් අර අභිජ්ජා කියන එක ඇතිවීමක් තියෙනවා, මේ පැත්තෙන් දෝමනස්සය කියන එක ඇතිවීමක්. අර ඩයග්‍රෑම් එක සඳහන් ඕගොල්ලෝ පේන උඩින් අවිජ්ජාව දෝමනස්සය. ඒතකොට මෙතන මේ අර්ථය තියෙන්නේ මොකද්ද? මට ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් ඒ කතාව ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් අවිජ්ජා දෝමනස්ස කියන ඒවා ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මට මේ ඡන්ද සමාධිය මට මේ චිත්ත සමාධියට යන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මම කියන්න ඕනේ මට අවිජ්ජා දෝමනස්ස එපා. ඕකම නේද කිව්වේ අර ආනෙන්ජ සප්පාය සූත්‍රයේ. මේ කාම, කාම සංඥා, සම්පරායික කාම, කාම සංඥා. මේවා නිසා ඇති වෙන්නේ මොකද්ද? මේ දෙක නිසා ඇති වෙන්නේ. අවිජ්ජා, දෝමනස්ස සාරං. ඔය පහ කියලා තමයි දැන් මේ පුද්ගලයා මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්න. එතකොට ඒ අර්ථයෙන් මෙයා පවත්තනවා නම් එයාට මෙන්න මේ චිත්ත සමාධිය කියන එක ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඕගලන්ට පේනවා මේ කාට හරි චිත්ත සමාධියක් කියන එක තියාගන්න නම් මෛත්‍රී කියන එක තියෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා ওই චිත්ත සමාධිය කියන එක තියෙන්නේ දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඥාය. මතකද? ඒ දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඥාවේ අර විදිහටම අර ප්‍රතිපදාවේ කොටස් ටික භාවිතා කරගෙන ආවම දෙවිනි ධානියට ආව. දෙවිනි ධානිය වේදනානුපස්සනාවට ආව. වේදනානුපස්සනාවෙන් අපි ආව අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා බ්‍රහ්ම විහාරයට නේද? එතකොට බ්‍රහ්ම විහාරයට ඇවිල්ලා තමයි අපි විරිය දෙවිනි විරිය භාවිතා කළා. ලෝභ දෝෂ මෝහ අයින් කරා. ඒකෙදි තේරුම් ගත්තා කාම තණ්හා භව තණ්හා යෝ තණ්හා මේවා නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එකෙන් දුක්ඛ සමුදාර සත්‍ය තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඉවර වෙලා ඒවා අතාරින්න චාගාදිත්තාණිය නේද? චාගාදිත්තාණිය ඇති වෙලා තමයි යට චිත්ත සමාධිය කියන එකට ආවේ. ඒතොර චිත්ත සමාධියට පෙර තිබුණා එහෙනම් බ්‍රහ්ම විහාරය කියන්නේ. ඒ බ්‍රහ්ම විහාරය අපිට ඇතුළේ පළවෙනි ප්‍රතිපදාව භාවිතා කරලා ඒකෙන් ඡන්ද සමාධියට ගිහිල්ලා අර මේ කරණීය මෙත්ත සූත්‍රයත් එක්ක අපි මෙත්තාවෙන් අප්‍රමාණිට ගියේ. එතකොට මේ කැලල නැත්තම් මට බ්‍රහ්ම විහාරේ ඉඳන් පල්ලෙහාට එන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒ කියන්නේ මට චිත්ත සමාධියක් නැහැ නේද? මට මෙත්තාව තියෙන්න ඕන. මෙත්තාව නැත්තම් මට චිත්ත සමාධිය කියන්නේ. ඉතින් ඒක තේරෙනවා නේද? කාට හරි පරසවතේ වෙනගත්ත ගමන් මට චිත්ත සමාධියක් තියෙනවද නේද? නෑ. එතකොට මේ චිත්ත සමාධියට කෙනෙක් ආවම ඉතින් එතෙන්දී මේ චිත්ත සමාධිය දැන් එයා පවත්වා ගන්න හදනවා. මේකට ඉන්නව හතුරු දෙන්න අපි දැක්කනේ. අර එක පැත්තකින් හිටියා ද්වේෂය, අනිත් පැත්තෙන් හිටියා සර සංස්කාර ව්‍යාධිය කියන එක තිබුණා නේද? ඉතින් ඔය සංස්කාර ව්‍යාධිය කියන ඒවා ඇතුළේ පරස වචන, පිසුන වචන ඒවා නිසා කියලා අපි තීරණ ගත්ත නැ ස්ටොප් බෝඩ් එකේ කතාව එහෙම කිව්වේ මතකද? එතකොට මම ඒවා අයින් කරගන්න ඕනේ කියන එක තියෙනවා. එතකොට එතින්දි තමයි අර ඒ කියන්නේ විමර්ශාවක් තියෙන්න ඕනේ. මේවා කරනවා නම් මට මේක පවත්වන්න පුළුවන් කමක් ඇත්තේ නෑ, චිත්ත සමාධියක ඉන්න පුළුවන් කමක් ඇත්තේ නෑයි කියලා විමර්ශාවක් තියෙන්න ඕනේ. ඒක තමයි අර දදතුූප පුඤ්ඤම් පවඩෙදි ගාථාවේදී අපි කිව්වනේ අර අසූචි පටවිය. මේව මගේ නෙමෙයි. ඇතුලේ තියෙන අසූචිත් පටවිය මගේ නෙමෙයි. මේ විදිහට කියලා අයින් කරේ. එතකොට අන්නේ පේනවද? එතනින් තමයි මේ උඩට යන්නේ අර කුසලෝච ජහාති පාපකම් කියන්නේ. ආන්නේ විදිහට තමයි ඔයගොල්ලෝ මේ විමර්ශා ඉදිපාදී කියන තැනට ඔයගොල්ලෝ එන්නේ. ඒ විමර්ශා සමාධියට ඔයගොල්ලෝ ආවහම ඒ විමර්ශාවෙන් ඔයගොල්ලෝ කියනවා මේ ලෝභයත් එපා, මට ද්වේෂයත් එපා, මෝහයත් එපා. මේවා එකක්වත් එපා කියන එකනේ. දක්ෂ වූයේ පවදුරලයි ව නේද? ඒතකොට එතෙන්දි මට මේවා මොකක්වත් එපා කියන්නේ. ලෝභ දෝෂ මෝහ එපා කියන එක කියන්නේ. එතකොට මේ ලෝභ දෝෂ මෝහ එපා කියලා කිව්වට දැන් ඔයගොල්ලෝ ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලනවා කියලා. මම කාන්තාව කියලා පුරුෂයා දෙස බලනවා කියලා කතාවක් කිව්වා. ඒ කියන්නේ සංස්කාර වශයෙන් ඇති වෙන්නව ප්‍රශ්නයක් තියෙනවා. ආන්න ඒවා එපා කියන්න තමයි මෙන්න මේ විරිය. මෙතෙන්දි දැන් මුලින් ගත්තා වූ විරිය වගේ නෙමෙයි මේ විරිය. ඊට වඩා මුගක් ස්ට්‍රෝං විරියක්. අතෙන්දි කාම විතක්, ව්‍යාපාද විතක් එපයි කියලා කිව්වා. මේ හරියදි විරිය බොහොම ස්ට්‍රෝං. මෙතෙන්දි අපි කියනවා සංස්කාරත් එපා. හදන්නා වූ සංස්කාරත් එපා කියන එක කියන මගේ නොවීමට තමයි මේ විරිය භාවිත කරන්නේ. එතකොට අන්න එහෙම විරියකින් තමයි මේ ඡන්ද සමාධියට ආපහු අපි ගමන් කිරීම කියන එක තියෙන්නේ. එහෙනම් පේනවා ඔයගලන්ට මේ ඡන්ද සමාධියට කොච්චර දෙනෙක් සපෝට් කරනවද නේද? පළවෙනිට ගත්තා වූ විරිය සපෝට් කිරීම තියෙනවා. එතකොට මේ චිත්තෙන් සහ විමංසාවෙන් ඇතිවෙනා වූ කොටස් නිසා ඇතිවන විරිය විසින් තාපෝ සපෝට් කරනවා. ඒ කියන්නේ මේක තුල අර අනික් කැලේ දෙකේ අර්ථයකුත් තියෙනවා. ඒතර ඔක්කොම ටිකෙන් සපෝට් කළා තමයි ඡන්ද සමාධිය ඉන්න පුළුවන්කම තියෙන, නිවනට යන්න පුළුවන්කම තියෙන. ඒතකොට ඒ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව පේනවද? බොහොම ස්ට්‍රෝං වෙනවා කියලා එන්න එන්න. ඒකට එන්න එන්න කැලි එකතු වෙනවා. ඒකයි ඒකේ නිර්වාණයට යන්නේ. මොකද මේ අන්තිමට පේනවා ඒකේ මේ කබලින්කාර ආහාරයක් අල්ලගෙන ඉඳලා නැති වුණා. මුලින් මෙයා අසූචි වගේ බලලා කියනවා. ඊට පස්සේ මෙයාට පේනවා මේක නෙමෙයි මේ අපිට මේක වාහනයක් කියලා. වාහනේ ඇන්තරක් නෙමෙයි මේකේ රෝදෙ ගැලවිලා ගියත් රෝදෙ තාම දුවනවා නම් ඒ දුකයි කියන එක එයාට පේනවා. ඒවා දැනගෙන තමයි එයා මේව එපා කියලා කියන්නේ. එතකොට ඒක ප්‍රතිපදාවත් බොහොම ගැඹුරට එතන පේනවා. මේ විදිහට ගත්තාම එතන මේ විදිහට ඡන්ද සමාධියක් කියන එක ඇති වෙනවා. එතකොට අපි ඊළඟට තුන්වෙනි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පේනවා අපිට මේ චිත්ත සමාධිය කියන තැනට අපි දැන් ආවනේ. ඔය චිත්ත සමාධියයි ඒ විමංසාවයි කියන එක අතර අපි පැහැදිලි කිරීමක් තමයි දැන් ඉස්සෙල්ලම කරන්න යන්නේ. චිත්ත සමාධිය ඉඳන් විමංසාවට එනවා කියන කෑම. ඒ චිත්ත සමාධිය කියන එක කෙනෙකුට තියෙනවා නම් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඕගලන්ට ද්වේෂය කියන එක නැtei කියලා. අර හතුරු දෙන්න ඉන්නවනේ. එතකොට ඒතන ද්වේෂය කියන එක නැති බව. ඒ වගේම ඒක හා සම්බන්ධ වෙච්ච ධර්මයන් නොතිබිය යුතු බව කියන එක Tamanට වැටහෙන්න ඕන. මොනවද ඒවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනා වූ ධර්මයන්. ඕගලන්ට පේනවා මෙන්න මෙහෙම එකක්. මේක මේ චූල අස්සපුර සූත්‍රයෙන් තමයි මේ ධර්මය ඇවිල්ලා තියෙන්නේ. මෙතන පෙන්නනවා මේ ඊර්ෂ්‍යාව කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. මක්කේ තමයි ඊර්ෂ්‍යාවේ සමුදය එන්නේ නේද? මක්කේ නිසා. මේ මක්කේ කියන එක ඇති වෙන්නේ මේ ක්‍රෝධය නිසා. ද්වේෂය නිසා අපිට ක්‍රෝධය ඇති වෙනවා. ද්වේෂය නිසා උපනාහය කියන එක ඇති වෙනවා. එතකොට ද්වේෂයෙන් ක්‍රෝධය ඇති වෙලා ක්‍රෝධයෙන් මක්කේ, මක්කේ ඊර්ෂ්‍යාව. තේරෙනවද? ඒ කියන්නේ මේ වේදනාවක් එක්ක තමයි මට මේ ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ. මං කියනවා අරයට රස්සාව හම්බුණා. එයාට සැපයි. එයාගේ සැපත මං ඉවසන්නේ නැහැ. ඕකනේ මගේ ඊර්ෂ්‍යාව. ඉතින් මං මොකද්ද මේ අඬන්න පොඩිකෙක් වගේ හොටු පෙරාගෙන ඉල්ලන්නේ? අරයාගේ වේදනාව නේද? ඒක හම්බ වෙන්නේ නැtei කියලා නරයට හම්බුණා මට දුන්නේ පොඩි ළමයි දෙන්නේ කණන්නේ නේද? අරයට හම්බුණා මට හම්බුන්නේ නැහැ කියලා ද්වේෂය නේද? අරකම තමයි මේ ඩිමාන්ඩ් කර කර ඉන්නේ. එතකොට මේ ද්වේෂපැත්තෙන් තමයි මේ කතාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මේ තවත් ළමයෙක් ඉන්නවා. ඒ ළමයා අර දෙන්න හොයරන් දෙනවා. එයා තමන්ගේ සෙල්ලම් බඩුවක් කරේ අරගෙන එයා සෙල්ලම් කරගෙන ඉන්නවා. එයාගේ නේ අර කතාව. ඒතර පේනවා ධර්ම මක්කිය නිසා තමයි මේක අර ඕනී කියපු එක්කෙනාට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අර ගත්තේ නැති එක්කෙනාට ඕකේ මොකක්වත් ඇත්තේ නැහැ. එතකොට පේනවා මේ මක්කේ හින්දායි මේ ඊර්ෂ්‍යාව ඇති වෙලා තියෙන්නේ කියලා එතන ඒ කතාව පේනවා. එතකොට ඊළඟට ගත්තාම මේ උපනාහය නිසා කියන එක නිසා තමයි දැන් උපනාහය තියෙනවා නම් බද්ධ වෛරය තියෙනවනේ. බද්ධ වෛරයනේ උපනාහය කියලා කියන්නේ. ඒ කියන්නේ බද්ධ සංඥාවක්. බද්ධ සංඥාවක් තියෙනවා මෙයා නරකෙක් කෙනා. මෙයා නරකෙක් කෙනා. ඉතින් දැන් මං හදන්නේ එහෙනම් එයාව නිතරම වෙන් කරන්න. පලාසය නේද? ඒකේ පලාසයට ඇති වෙනවා. පලාසය ඇති වුණාම මොකද මම මේ කතා කරන්නේ? මට ලාභයි. මෙයාව වෙන් කරා නම් මට ලාභයි. මෙයා මෙතන නැත්තම් මට හොඳයි. අන්න ඒ වාගේ Tamanට තියෙනවනේ නේද? Taman අන්න ඒ විදිහට Tamanගේ පලාසය කියන එක Taman භාවිතා කරනවා. එතකොට ඒකෙන් Tamanට පේනවා Taman ඉන්නේ මච්චරිය කියන එකට තියෙනවා. දැන් කඩේ මුදලාලිත් ඒ වගේනේ. කල්පනා කරන්න සාරම්භයේ පැත්තිනුත් ඇවිල්ලා තින්නේ මොකයි? මේ සාරම්භයේ පලාසය බොහොම කිට්ටුවට යනවා. එතකොට මෙතනදී මේ කොහොමාර මච්චරියක් කියන එකම තමයි ඇති වෙන්නේ. ඉතින් ඔය මුළු පංච නීවරණයන්ගෙන්ම ඇති වෙන්නේ ඕන ඕක තමයි. පලාසිය ඇවිල්ලා මච්චරිය. මච්චරියගේ ලාභය කියන එකක් නිගන්න යන්නේ. එතකොට දැන් ඕගලන්ට පේනවා එහෙමනම් අපිට මේ චිත්ත සමාධිය තියෙනවා නම් අපිට ද්වේෂය නැති කියලා. ඒක හා සම්බන්ධ වූ ධර්මයන් කියන ඒවත් නැති වෙන්න ඕනේ. ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ, පලාසය වගේවත් නැති වෙන්න ඕනේ කියලා තියෙනවා. එතකොට මම මේක සඳහා මගේ චිත්තය සමාදම් කරගන්නවා නම් මම මේ මුසාවාද, පරසාවාච, විසුනාවාච සම්ප්‍රප්පලාප නොකර ඉන්නවා කියන එක තේරෙනවා. මම මේක කරන තාක්කල් මට මේක පවත්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට මෙන්න මේ අවස්ථාව වෙනකොට ඕගොල්ලෝ චිත්ත ඉද්ධිපාදී ඉඳන් විමංසාවට ඇතුල් වෙනවා. ඇයි ඒ චිත්ත ඉද්ධිපාදී ඉඳන් විමංසාවට ඇතුල් වෙන්නේ? ඔගොල්ලෝ බැලුවටින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මා දිට්ඨිය සම්මා සංකප්පය කියන එකට ඔගොල්ලෝ එනවා. සම්මා සංකප්පයට ආවට පස්සේ සම්මා සංකප්පින්ද සම්මා වාචා සම්මා කම්මන්ත තියෙනවා. ඒ කියන්නේ මොනවද? මම මුසාවාද පරුසාවාච එපා කියන එකනේ මම මේ චිත්තය සමාදම් කරගෙන තියෙන්නේ. දැන් මේ කැලේ එපා කිව්වා නම් ඒ කැලේ ඇකිලෙනවා. ඒ කැලේ එතනින් අයින් වෙනවා. මේ කැලේ අයින් කරාම අර උඩ තියෙන එක අරකට එක්ක අහු වෙනවා. එතකොට සම්මා දිට්ඨිය තියෙන අර්ථය විමංසාවට එනවා. අර අරව ටික මැද්දි තියෙන හින්දා තමයි අපිට මේක පැටලි පැටලි අතෙන්ට එන්නේ නැත්තේ. සමාධිත්‍ය ගෙවිලා යනවා. ඇයි ඉතින් සමාධිත්‍යය තියෙන කතාව පවත්වන්න පුළුවන් කමක් නැහැ. මගේ මේ මුසාවාද පරුසාවාච අදත් ආදාන රස්සාව කරගෙන ජීවත් වෙනවා. ඉතින් මම වැලට ගිය ගමන් සමාධිත්‍ය යනවා නේද? ආන් ඒ වගේ තමයි මේක තියෙන්නේ. එතකොට අන්නේ කැලල ටික නැත්තම් අන්න එතෙන්දී සමාධිත්‍ය මතු වෙනවා කියන එකයි මෙතනින් මෙන් පෙන්නන්නේ. අද කොටස නැති නිසා. ඉතින් එතෙන්දී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ චිත්තේ සමාධිය කියන එක තියෙනවා නම් අපිට ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන කතාව සිද්ධ වෙන්නේ නැහැ. චිත්තේ සමාධිය කියන එක තියෙනවා. අදුගුදි අර තේරුම් ගත්තනේ අර කප් එකේ කතාව නේද? ඒ කප් එකේ හැන්ඩල් එක මොකක් කතාවක් නැහැ. කප් එක හැදුනන් නම් ඕගලන්ට එහෙනම් චිත්ත සමාධිය කියන ඒවා ඔක්කොම යනවා. හදලා ඉවරයිනේ. හැදුවා නම් මේකේ මොකක් හරි අර සංඥාවක් අරගෙන මේ මිරිඟුවක් අරගෙන මොකක් හරි එකක් හදාගෙන තියෙනවා කියන කතාව තියෙනවා. එතකොට ඒ විදිහට වෙනවා නම් ඕගොල්ලෝ දන්නවා මේ වෙනස් නොවෙනවා කියන මුසාව කියන එක මම පහ කරා. ජාති ඉඳන් ජරාවට යනවා කියන්නේ වෙනස් වෙනවා කියන එක. වෙනස් නොවෙනවා කියලා මුසාවක් තියාගෙනනේ මම අර අත්ත ඉඳන් නිත්‍යයට ජැක එකක් එහෙම ගහගෙන මේ කප් එකේ හැන්ඩල් එක හදාගත්තේ. මේ සෝස්පන් එකේ හැන්ඩල් එක හදාගත්තේ අත්ත ඉඳන් නිත්‍යයට ජැක එකක් එහෙම ගහගෙන. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ මදේ කියන එක නැත්තම් ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා අර අත්තයින්දන් නිත්‍ය වෙන කතාව. මේව කරන්නේ. ඉතින් මදේ නැති වෙන්නේ මොකෙන්ද? විමර්ශාවෙන්. විමර්ශාව නිසා තමයි මදේ කියන එක නැති වෙලා යන්නේ. ඒ අත්ත නිත්‍ය කතාව කියන එක නැති වෙලා යනවා. එතකොට දැන් අපි මේකෙදි තේරුම් ගත්තා මේ චිත්ත සමාධිය ඉඳන් විමර්ශා ඉදිපාදයට එන්නව ඔය කියන එක තේරුම් ගත්තා. දැන් ඊළඟට අපිට බලන්න තියෙන අර විමර්ශාවෙන් ඉඳන් විරියට යන්නව කෑල්ල. අන්න ඒක තේරුම් ගන්න නම් ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් ධර්මයන් ඉගෙන ගන්න වෙලා තියෙනවා. අපි පස්වෙනි ස්ලයිඩ් එකට ගියොත් මේකේ මේ පස්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ ෆැක්ටරි එකක් ගැන. අපි දන්නවා ෆැක්ටරි එකක එක පැත්තකින් ඉන්පුට් එකක් දෙනවා, එහා පැත්තෙන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් එනවා. අපි තුන් තේකළු හදනවා කියලා. මේ පැත්තෙන් ගෙනල්ලා තේකළු ටික දානවා, එහා පැත්තෙන් ඉතින් වේලිලා ඔක්කොම වෙලා පෙට්ටි වලට ඇවිල්ලා පිට වෙලා ඔබනේ තියෙන්නේ. තේකළු ෆැක්ටරියක් කියලා කියනවා. ඔය තේකොළ ෆැක්ටරි එක ඕගොල්ලෝ වැඩ කරනවා නම් මේ ෆැක්ටරි එක කවුරු හරි වැඩ කරනවද මේ තමන් හදන ප්‍රොඩක්ට් එක හොඳ නැත්තම්? නෑ නේද? එතකොට අපිට පේනවා මේ එහෙනම් තේකොළ ටික මේ ෆැක්ටරි එකේ මේ පැත්තට දානකොටම අපි හිතනවා එහා පැත්තෙන් එන එක හොඳ එකක් එනවා කියලා. හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි අපි හදන්නේ කියලා අපි යලෙනවා. දැන් ওই පාසල් වල ළමයි පාසල් වලට රණ්ඩු වෙන්නේ. මම මේකේ රෝයල් කොලෙජ් එකේ ඔයා මේකේ අපේ එක තමයි හොඳ කියලා නේද? ඒකත් එක ෆැක්ටරි එකක් ඉගෙන ගන්න යන්නවා. මේක තේකොළ ෆැක්ටරි එකක් කියලා හිතන්න. එතන අපේ එක ෆැක්ටරි එකේ තේකොළ තමයි හොඳම. ඔකට ඉතින් රණ්ඩු වෙන මිනි මරා ගන්නත් පුළුවන්. මිනිස්සු දෙන්නේ කියනෝ නැහැ අපේ එක ඊට වඩා හොඳයි කියලා. මේ එක්කෙනෙක්වත් හිතන්නේ නැහැ මේ දුක තමයි ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක අපි ඇති කරගන්නේ දුකයි කියන එක කල්පනා කරන්නේ. අපි කල්පනා කරනවා මේ ක්‍රමයට අපේ භවය පවත් ගන්න පුළුවන්. මේ ෆැක්ටරි එකේ වැඩ කරලා මට කරගන්න පුළුවන්. එතකොට මේ ෆැක්ටරි එක වැඩ කරන්න අර ධම්මමච්චරිය තමයි මගේ තියෙන්නේ. මොකද ධම්මමච්චරිය තියෙන්නේ මෙතඩ් එක. කොහොමද තේකොළ හදන්නේ? මෙන්න මේ ක්‍රමයට තමයි මම තේකොළ හදන්නේ. ඒකට තමයි ඉතින් කෙමිස්ට්‍රි, ෆිසික්ස් අරව මේවා ඒවා ඉගෙනගෙන ඉතින් ඒක ආකාරයෙන් දේවල් ඉගෙනගෙන තමයි පවත්නවා. මතක ධම්මමච්චරිය තියෙන තැන චේතනාවට යන තැන නිතියෙන්නේ නේද? ඒක ක්‍රමයෙන් තමයි මේ. ඒ කියන්නේ මේ විදිහට භවය පවත් ගන්න පුළුවන්, මගේ ජීවිතය පවත් ගන්න පුළුවන් කියලා මේ මිනිස්සයා හිතනවා. ඕකමනේ අපි කරන්නේ දැන්. ඔන්න ඒ අර්ථය තමයි ඔය හැම වේදනාවකම තියෙන්නේ. හැම වේදනාවක් ඇති වෙන්නේ දුකයි කියලා දන්නේ නැහැ. අපි හිතනවා මේ විදිහට පවත් ගන්න පුළුවන් ගේ කියන එක. අපි මේක නිසා එක වේදනාවකට වඩා තව වේදනාවකට ආගයක් දෙනවා. මම මේ ෆැක්ටරි එකේ වැඩ කරගෙන ඉන්නකොට ඇත්ත වශයෙන්ම මට තේරුණා නම් ඊළඟ අනිත් ෆැක්ටරි එකේ වැඩේ ඊට වඩා හොඳයි. ඒගොල්ලන්ගේ තේකොළ ගාන වැඩියෙන් කරනවා, වැඩ කරන අයටත් වැඩියෙන් පඩියේවල. විජාට මම අර ෆැක්ටරි එකට පැන ගන්නවා නේද? ඒ කියන්නේ එක වේදනාවකට වඩා තව වේදනාවකට අපි ආගයක් දෙනවා. මගේ කායික වේදනාවක් තියෙනවා. ඒ කායික වේදනාවට වඩා මානසික වේදනාවට මම ආගයක් ඒක දෙනවා කියන එක තියෙනවා. අපි නිතරම මේ වේදනා දෙකක් අපි සසඳා බලමු. මේ වේදනාවට වඩා මේ වේදනාව හොඳයි. අතින් ප්‍රථම අධ්‍යයනයට වඩා ද්විතීයික අධ්‍යයනය හොඳයි. ද්විතීයික අධ්‍යයනයට වඩා තුන්වෙනි අධ්‍යයනය හොඳයි. ඔන්න ඔය විදිහට අපි යන්නේ. එකින් එකට අපි ගමන් කරමු. සසඳමින් ගමන් කරනවා කියන එක තියෙනවා. ඉතින් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් 6 වෙනි ස්ලයිඩ් එකට මේ ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඕගලන්ට පේනවා මෙතන මේ ලාභ මච්චරි කියලා හැම විශේෂයෙන් ලකුණු කරලා තියෙනවා මේකේ. මෙතන මච්චරි කියන එක ලකුණු කරලා. ඔය මච්චරි කියන එකේ ලොකුම අපි බැලුවාම ඒ කියන්නේ මෙතන අපේ යමක් හැදීමේදී ෆැක්ටරි එකක යමක් හදනකොට අන්න ඒ අර්ථයෙන් ඕගොල්ලෝ බලනකොට ලාභයේ තමයි ලොකුට තියෙන්නේ. ලාභ මච්චරිනේ ගන්න ෆැක්ටරි එක නේද? එතකොට මෙතන පෙන්නනවා මේ භවාශ්‍රය කියන එකේ ලක්ෂණ. දැන් අපි මේ විදිහට භවය පවත් ගන්න පුළුවන් කියන එකනේ අපි කල්පනා කළේ. මේ ෆැක්ටරි එකේ මෙහෙම වැඩ කරලා මට භවය පවත්වා ගන්න පුළුවන් කියලා. ඔය භවආශ්‍රයේ ලක්ෂණය මොකද්ද? ඕකේ පෙන්නන ප්‍රාර්ථනේ ග්‍රන්ථෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා පෙන්නනවා. එතකොට මේ ප්‍රාර්ථනීය කරන්නේ මොකද්ද අපි? හොඳම භාණ්ඩය. ඒක තමයි මේ පෙන්නන්නේ. ප්‍රාර්ථනීය කරනවා හොඳම භාණ්ඩය කියන්නේ. ඒ ප්‍රොඩක්ට් එක තමයි මේ පෙන්නලා දීලා තියෙන්නේ. මෙයා පැත්තෙන් හැදින්නේ චිත්ත සංස්කාර තමයි අපි හැදෙන්නේ. අපි ගැට ගැහිලා තියෙන්නේ මොකටද? අපි ගැට ගැහිලා තියෙන්නේ මේ ලාභ මච්චරේ නිසා ඇතුණු ව්‍යාපාදේ. දැන් මට ව්‍යාපාදේ ඇති වෙනවනේ. මම හොඳ ෆැක්ටරි එකක් හදාගෙන තේකොළ විකුණගෙන මගේ බිස්නස් එක කරගෙන ඉන්නකොට අල්ලපු වත්තේ මිනිස්සුත් කල්පනා කරනවා ආ මෙයාගේ ක්‍රමයේ මේකයි. එයාත් පොඩ්ඩක් බලාගෙන ගිහලා එයාත් මේ විදිහට ෆැක්ටරි එකක් දාලා මේක කරනවා. දැන් මගේ ලාභයට විදේ නේද? එතකොට ඒ අනුව මගේ මම මට ලාභ මච්චරිය නිසා මට ව්‍යාපාදේ කියන එක ග්‍රන්ථ වෙනවා කියන එක තියෙනවා. ගැට ගැහිම් කියන එක තියෙනවා. ඒතකොට ග්‍රන්ථ වෙලා තියෙන්නේ ඒක. තුන්වෙනි කාරණේට වෙන්නේ අபிසංකාරාකාය සංකරන්ති කියලා. ඒ කියන්නේ අර හදන භාණ්ඩයට අපි ඇලෙනවා. අපි හදන ෆැක්ටරි එකේ හදන තේකොළ එක මගේ අපේ එක තමයි බෙස්ට් එක කියලා අපි ඇලීමක් තියෙනවා. අපි කවදා හරි දවසක තීරුම් ගත්තා නම් අපේ එක හරි නැහැයි කියලා අපි ওই ෆැක්ටරි එක අතහැරලා දානවා. නැත්තම් අපි ඒක හදා හදන බාන්නේ. එතකොට දැන් අපිට ওই ආකාරයට බැලුවොත් ඕගලන්ට පේනවා මෙන්න මේ ලයින් එක පොඩ්ඩක් බලන්න. මෙතන මේ ලාභ මච්චරිය, මෙතන මේ මච්චරිය කියන එක දැන් මේ අවස්ථාවේදී හිතන්නකො මේ ලාභ මච්චරිය නිසා තමයි මේ මච්චරිය. මෙතන මේ වචන පහකින් කියන එක මේක එක වචනයක් විතරක් දාලා තිනවා. ඉතින් අනිත්‍යව මෙතන නැහැයි කියන එක නෙමෙයි. එතකොට රූපේ ලාභයේ කතාව උඩ තමයි මේ අනිත් කතාව ලොක්කම ඇතුල්ලා තියෙන්නේ. එතකොට මෙතන දැන් ඕගලන්ට මේ කයක් තියෙනකොට ඒක නිසා ඇතිවෙනා වූ වේදනාවන් තියෙනවා නේද? එතකොට මේකත් එක්ක තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි හිතේ මේ ලාභ මච්චරියම තමයි මේ කතා කරන්නේ කියලා කිව්වොත් ඉතින් මේ ලයින් එකේ දැන් ඕගලන් මේ විදිහට ගිහලා දැන් වෙලෙන්දා වංචා වුණොත් කරනවානේ. ඔය සාතේය කියලා කියන තැන හරියටම ඉන්නේ මෙන්න මෙතන මේ ලකුණු කරලා තියෙන ලයින් එකේ. ඒ සාතේය කියලා කියන්නේ වංචාව, ෆ්‍රොඩ් කියන එක නේද? දැන් අපි කිව්වා ලංකාවේ වෙලෙන්දා ග්‍රෑම් 1000ක් විකුණන්නේ නැතුව 900ක් විකුණනවා තරාදිය මෙහෙම කළා. එතකොට ලාභය සඳහා කරනවා. අනිත් ඒවටත් ඕක තියෙනවා. එතකොට සංඥාව සඳහාත් මේක තියෙනවා. අපි හිතමු දැන් ලාභය නිසා මේක ඇති වුණා කියන එක මෙතන තියෙනවා. මෙතන මේ පේනවා ඕගොල්ලන් හතරවෙනි විඥානාහාර පාර ඔගොල්ලෝ දන්නවනම් මේගොල්ලේ ඔයගලන්ට පේනවා නিত্যයි කියලා ගත්තා. නিত্যයි කියලා ගත්තා එහෙනම් අත්තවාද උපාදානයට එහෙනම් මෙතනින් වැක්කිරෙන වතුර වැක්කිරෙන වගේ එකක් නේද? එතකොට මෙතනින් අපි හිතමු නিত্য කියන තැන ඉඳන් වතුර එක අපි අක්කරුවොත් මේ ලයින් එකට මේ ලයින් එක දිගේ පල්ලෙහාට බහිනවා එක නේද? පල්ලෙහාට බැහැලා මේ රාගයේ පැත්තට ඇවිල්ලා මෙතනින් ඔන්න ජාතිය. ඒ කියන්නේ බර්ත් කියන එකයි. මේ පැත්තෙන් තියෙන එහෙනම් අත්තභාව පටිලාභේ මේ පැත්තේ තිබුණේ අත්තවාදු උපාදානයි. පේනවද දැන් අත්තවාදු උපාදානියේ ඉඳන් අත්තභාව පටිලාභේට අපි අර ෆැක්ටරි එක පවතින තාක්කල් මං කියනවනේ අපේ ෆැක්ටරි එක හොඳට දුවනවා නිට්ටයයි. අනිත් කෙනාගේ ෆැක්ටරි එක වහලා තියෙන්න පුළුවන් මගේ ෆැක්ටරි එක වැඩ කරනවා තාම තේකොළ හදනවා කියලා තමන්ට නිට්ටිභාවයක් තියෙනවා. ඒතරේ මේ නිට්ටිභාවය නිසා මං ඔන්න මේ පැත්ත දිගේ මේක දිගේ වතුර ගවක් කරා වගේ කල්පනා කළොත් උගලන්ට පේනවා මම මෙතන ඉඳන් ජාතියට යනවා කියන එක. එතකොට මෙතන මේ බර්ත් එක කියලා කියන්නේ මොකද්ද? බර්ත් එක කියලා කියන්නේ මේ අපි හදපු බඩු වලින් හොඳම භාණ්ඩය. ඕගලන්ට හදාගෙන තියෙන බෙස්ට් එක මොකද්ද? ඕගොල්ලෝ ජීවිතේ කිව්වොත් එහෙම කෙනෙකුට ගියා මම ළමයි බිහි කළායි කියලා නෑ. තව ළමයි බිහි කළා කියනවනේ. ඉතින් ඊට වඩා හොඳයි කියලා කියන්න පුළුවන් නේ ඒ ළමයා. එහෙමත් කියනවනේ දෙන්නේ එක්ක සලකලා නේද? ඕගලන්ගේ බෙස්ට් එක තමයි මේක. ඕගලන්ගේ බෙස්ට් ෂොට් එක ඕගොල්ලෝ දුන්නම අවුසට ගිහිල්ලා හොඳම නහයක් හොඳම කටක් හොඳම එකක් හදනවා. හදාගන්න බැරිච්ච එක වෙන කතාවක්. නමුත් හොඳම එක තමයි ඔය හදාගෙන තියෙන්නේ. මාස 10යි ජොබ් එකට හම්බෙලා තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් තියෙනවා ඕගොල්ලෝ හදපු හොඳම භාණ්ඩය කියලා. ඉතින් මොනවද මේ චිත්ත සංස්කාර තමයි අපේ ප්‍රොඩක්ට් එක මේ පැත්තේ නේද? අත්වාද උපාදාන ඉතින් ප්‍රොඩක්ට් එක හැටියට චිත්ත සංස්කාර කියලා ගන්න. ඒව නිසා අත්භාව පටිලාභය කියන එක ඇති වෙලා ඉතින් අපි ජාතියක් තමයි අපි හදාගෙන තියෙන්නේ කියලා පේනවා. එතකොට පේනවා අර උඩින් දා වතුර වක් කරලා වාගේ මේක පල්ලෙහාට ඇවිල්ලායි මේක වෙලා සිද්ධ වෙලා තියෙන්නේ. කොහොමද මම වතුර වක් කරන්න ගත්තේ? අර ෆැක්ටරි එකේ කතාව. මේ පැත්තෙන් ෆීඩ් කරලා තමයි අරක හදාගන්න තියෙන්නේ කියන එක තියෙනවා. එතකොට මේ විදිහට අපිට පේනවා එහෙනම් යම් කිසි එකකට සුබයි කියලා අර්ථයක් නම් අපි පොඩි එකකින් පටන් අරගෙන විශාල එකක් හැදුවා. තේකොළ ෆැක්ටරියේ වැඩට ගියේ. ෆැක්ටරියකින් දැන් හොඳට තේකොළ පෙට්ටි පෙට්ටි ගණන් ලොරිවල පටවන්න තරමට ඇවිල්ලා තියෙනවා. ඔහොමනේ අපිටත් ඇවිල්ලා තියෙන්නේ නේද? පොඩියට පටන් ගත්තා, පෙට්ටි ගණන් පටවන්න දැන් ගෙවදා ගෙවවල බඩු ගත්තාම පේනවා. පැක් කරන්න පටන් ගත්තාම ලොරිවල පටවන්න වෙලා තියෙන්නේ නේද? එතකොට ඒ වගේ අපි එන්නෙන්නම බාණ්ඩ ඒ පැත්තෙන් ලාභයි ලාභයි කිය අරගෙන මේ විදිහට තියෙනවා. එතකොට පොඩියට අපි සුබයි කියලා පටන් අරගත්තා. අපි ලොකු ලොකු ඒවා දාගත්තා. හැදෙන හැදෙන එකට අපි ඇලෙනවා කියන එක තියෙනවා. එතකොට අපි දැන් මෙන්න මේ අර්ථයේ තීරුම් අරගෙන දැන් ඔයගලට දෙපැත්තට යනවා කියන එක පේනවනේ. අත්වාද උපාදානයේ ඉඳන් අත්බව පටලාවේ, අත්බව පටලාවේ ඉඳන් අත්වාද උපාදානයට යනවා කියන දෙපැත්තම තියෙනවා. අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට මෙතන ඔයගලන්ට පේනවා මේ ටිකක් මේ වේදනාවයි සංඥා මේ තණ්හාවයි කියන එක ඇඳලා තියෙනවා. වේදනාව නිසා තණ්හාව ඇති වෙන කතාව ඇඳලා දිනවා. හලිද්ද කාණී සූත්‍රයේ කරපු වෙලාවේ අභිනිවෙස ඩයග්‍රෑම් එකේ තිබුණා. ඒතර ලාභ මච්චරී කතාවක් තියෙනවා. මේක නිසා මේ තණ්හාව ඇතිවීම කියන එක තියෙනවා. එතකොට මේ තණ්හාව ඇති වෙන්නේ කොයි ආකාරයටද? වේදනාවට සංඥාවෙන් අගයක් දීම. එතකොට හැම වේදනාවකටම අපි සංඥාව මගින් අගයක් දෙන්නේ. එහෙම කිරීම දුකයි කියලා අපි නොදැනීමයි. ඒ කියන්නේ හැදෙන ප්‍රොඩක්ට් එක දුකයි කියලා අපි දන්නේ නැතුව තමයි අපි මේ වැඩේ කරන්නේ. අන්න එතකොට ඕගලන්ට පේනවා එහෙමනම් අපි තණ්හාව නොවෙනව නම් අපිට මේ භවආශ්‍රයට ඉඩක් නොවෙනවයි කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා අත්ත කියන එකේ පසු සංඥාව තමයි භවආශ්‍රය කියන්නේ නේද? එතකොට මම මේක මෙහෙම ගන්නේ නැත්තම් තණ්හාව වෙන්නේ නැත්තම් එහෙමනම් මට භවආශ්‍රයට ඉඩක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ භවආශ්‍රය අඩු වෙන විදිය ගැන තමයි මේ කතා කරන්න යන්නේ. මෙතනින් පෙන්වන්න හදන්නේ. එතකොට මෙතනින් පෙන්නනවා මම කරුණාවෙන් අප්‍රමාණයට යනකොට ඒ මට ඊ අවස්ථාව වෙනකොට අර විපරිතාම දුක්ඛතාවයෙන් ඒ දුක්ඛ දුක්ඛතාවයට යනවා කියන කතාව මගේ ඇති වෙන්නේ නැහැ. දැන් මං ජරාවටපත් වෙලා තියෙන්නේ දැනට. එතකොට මගේ කරුණාව තියෙනවා කිව්වහම ඕගලන්ට පේනවා මම තව දුරටත් මේක දෙගින් දිගටම ගෙනියන්නේ නැහැ. මේක දුකයි කියලා දැනගෙන හදන ප්‍රොඩක්ට් එක දුකයි කියලා ඕගොල්ලෝ දන්නවා. ස්පර්ශ කරමින් මට පවත් ගන්න බැහැයි කියලා දන්නවා. නමුත් ඕගොල්ලෝ තව තවත් මහන්සි වෙනවා කියන්නේ මොකක්ද? තවත් සංස්කාර දුක්ඛතාවයන් කරමින් දුක්ඛ දුක්ඛතාවයටම තවත් යනවා. හිතනවා මේක දැන් මගේ මේ ජරාවටපත් වෙලා තියෙන හැමාර කවුරු හරි මෝඩයෙක් කියවම ඔයිල් ඔෆ් යුලේ ගාලා හරි මේක හදාගන්න පුළුවන් කියලා. එතකොට ඒ සංස්කාර නේද? එතන සංස්කාර පවත්වමින් මම යන්නේ තව තවත් දුක්ඛතාවයටම තමයි යන්නේ කියන එක තමන්ට තේරෙනවා. එතකොට තමන්ට ඒ කියන්නේ කරුණාව තියෙනවා නම් මෙන්න මේ කොටස තමන්ට පේනවා. එහෙනම් අඩු වෙනවා කියන එක තියෙනවා. ඒ කරුණාව කියන එක අර දෙවෙනි එක්සිට් පොයින්ට් එකනේ. ඒ කියන්නේ මායාවේ කුකුල් කොඩුව කියවනේ අපි මේ ඉන්නේ. මේකෙන් පැනගන්න මෙත්තාව එක. අනිත් දොරට තමයි කරුණාව. දෙවෙනි එක්සිට් පොයින්ට් එක දැන් හයිවේ එක යනවා. එක්සිට් පොයින්ට් එක ගන්නවා කියන එකයි මේ කියන්නේ. එතකොට ඔය මේවා ඇති වෙලා තියෙන්නේ අපි මේ වේදනාව ඇති වෙන්නේ නිකන් නෙමෙයි ස්පර්ශයෙන්. ඉතින් ස්පර්ශය ඇති වෙලා තිනවා කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් මේක සඳහා ඇහැ ඕනී කියලා කියන නිසානේ නේද? අතන භවආශ්‍රය කියන එක තමයි මේ ඇස ඕනී කියලා කියන්නේ. අර ප්‍රාත්‍යයෙන් ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා ඉස්සෙල්ලා කිව්වේ. එයා හදනවා ඇහක්. එයා කනක් හදනවා. ඒ නාම රූප පත්‍ය සලායතන කියන කොට කියන්නේ මේ ඇහැ නෙමෙයි. ඒ ඇතුලෙන් හදනවා. හදන්නා වූ ඒ ඇස. එතකොට භවආශ්‍රය තමයි ඔහොම ඇහක් ඕනේ කියලා කියන්නේ. එතකොට මේ ඒ හදපු අවස්ථාවේදී ඒ වේදනාව මේ වේදනාව සඳහා ඇස අපි ඕනේ කියලා කියනවා. ඒ විදිහට ඇසක් අපි හදනවා. ඒ ඇස මේ මොහොතේදී මම වෙනවා. අන්න ඒ වෙලාවේ මම වෙනවා. අර වේදනාව දැනෙනකොට ඔන්න මම. දැන් මම විඳිනවා. මේ ඇහැ තියෙන කන්නේ මට විඳින්නේ. ඒක නිසා මම ආයෙත් බලනවා. අරක විඳිනවා කියන එක තියෙනවා. එතකොට අපිට දැන් එහෙනම් පේනවා මේ ෆැක්ටරි එකේ මේක හැදුනේ කොහොමද කියන එක පේනවා. ෆැක්ටරි එක හැදුනේ මේ පැත්තෙන් කව් කරලා මේ වේදනාවක් ඇති වෙලා මේකට සංඥාවෙන් අගයක් දීලා තණ්හාව වෙලා භව ආශ්‍රයයට ගිහිල්ලා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එතකොට මම කරුණාවෙන් අප්‍රමාණයට යනවා කියලා කිව්වහම ඕගලන්ට පේනවා අර මට ඇහැ ඕනේ කියන කතාව අඩු වෙලා යනවා. එතකොට අර මම වෙන කතාව ඒක නිසා මම වෙන කතාව අඩු වෙනවා. ඒ කියන්නේ වේදනාව නිසා මම වෙනවා කියන කතාව අඩු වෙන්න ඕන. ඒ කියන්නේ මං චාගාදිත්තාණේ මතකද? දෙවිනි ප්‍රතිපදාවේදී තිබුණේ චාගාදිත්තාණේ කියලා අතහරිනවා කියලා. ඔය වේදනාව නිසානේ මහා ලෝකෙට අල්ලගෙන දුවන්නේ නේද? ඒකපාරක් ස්පර්ශයක් හම්බුණා කියලා කායිකව ඊට පස්සේ ආයෙත් කල්පනා කරනවා ආයෙත් ඒක ඕනි කියලා මනසින් අල්ලගෙන ඒ වේදනාවත් එක්ක ඒක දුවනවා. එතකොට මෙන්න මේක අතහරිනවා නම් ජාගා දික්ඨානීති කියනකොට ඔය අපි ආපහු ඔය ඇහැ කෝණී කියන කතාව බවාශ්‍රේ කතාව ඒව බහැගෙන යනවා අඩු වෙලා යනවා. එතකොට මෙතෙන්දි තේනවා එහෙනම් වේදනාව නිසා ඇති වෙන අත්බව පටිලාභ කොටස මෙන්න මේ පැත්තට යනවා කියන එක අත්බව පටිලාභයට නියන්නේ. යන්නේ මේ කොටස අයින් වෙනවා. ඒ කියන්නේ ඕකලන්ට පේනවා මේ වේදනාවකට මම රියැක්ට් කරලා තමයි මේක ජෙනරේට් කරන්නේ. මම කියන්නේ අර ඔයගොල්ලෝ කෑම ටිකක් කනකොට පොඩ්ඩක් හදපු හොද්දට හරි මොකට හරි ලුණු චුට්ටක් මදි. ওই ලුණු ටිකෙන් මොකක්වත් වෙනවද? ඔයගොල්ලෝ ඉක්මනට කරන්නේ රියැක්ට් කරනවා මේකට ලුණු ටිකක් දාගන්නවා දෙහි ටිකක් දාගන්නවා කොහොම හරි අර තිබිච්ච ගන්නට ගන්න හදනවා. සත්‍ය වශයෙන් බැලුවා නම් මේ බඩ නිකන් පුරව ගන්න නම් කන්නේ මේ ජීවත් වෙන්න. ඔකට රියැක්ට් කරන්න ඕනේ නැහැ. එතකොට අපි මේ රියැක්ට් කරලා මොකද්ද කරන්න හදන්නේ? මේක බවාශ්‍රය මේක එන්න එන්න වැඩි කරගන්නයි ඒක හදන්නේ. ඔහොම කරන්නේ නැත්තම් මේක නිසා මම ඉන්ඩෝනී කියන කතාව නැහැ. මේ හොද්ද කණ්ඩ මං ඉන්ඩෝනී කියන කතාව නැහැ කියනවනේ මෙයා. මේ හොද්ද නිසා ඇති වෙන වේදනාවට මම ඉන්ඩෝනී කතාව නැහැ කියන එක තීරණය. අන්න ඒ විදිහට තමයි. ඒ කියන්නේ මේ කුණු අඹ ගෙඩි මේ වේදනාව පවත්වාගෙන ඉන්න කතාව නැහැ කියන අර්ථය තමන්ට එනවා. ඒකට ඒක නිසා ඇති වෙන මේකට මට ආයි ඉපදෙන්න ඕනේ කියන කතාව නෑ. එතකොට වෙනවද මේ වේදනාව සඳහා මොන චිත්ත සංස්කාරා හදලා ඒකෙන් මං ජීවත් වෙලා ඉන්න ඕනේ කියන කතාව කියන එක කොටස කියන එක පැහැල යනවා. එතකොට එහෙම කරනවා නම් අර වංචාව කියන එක සාතීය කියන එක එනවා අඩු වෙලා යනවා. අර රූපේට ලාභයක් කළානේ අර මුදලාලි අරක කළේ. අපිත් එහෙම තමයි. අපිත් අර මුදලාලි වගේ තමයි එක එක වේදනාවන් සඳහා ඒකේ විදිහට වංචාව කියන එක අපි කරනවා. මේකට වඩා මේක හොඳයි කියන එක කරනවා. මේ වංචාව කියන එක අඩු වෙලා යනවා කියන එක තේරෙනවා. ඔව්. උපාදාන පත්‍ය භව කියන එකේ කතාව තමයි මේ කියන්නේ. ඒ භවය කියන එක තමයි මෙයන් මම අල්ලගෙන ඉන්නේ නැත්තම් මේක නිසා මට ආපහු ඉපදෙන්න ඕන කමක් ඒක නිසා ඇති වෙන්නේ නැහැ. අත්බව අත්වාද උපාදානයේ ඉඳන් අත්බව පටිලාභයට යනවා කියන කොටස මගේ එන අඩු වෙලා යනවා. මේක නිසා වේදනාව සඳහා කරන කොටස මගේ අඩු වෙලා යනවා කියන එක පේනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් අටවෙනි ස්ලයිඩ් එකට ගියොත් මෙතන ඉස්සෙල්ලාම පොඩි ධර්මයක් තියෙනවා. ඒ ධර්මය මට ලැබුණා මේ 2012 වර්ෂයේ. ඒ රහතන් වහන්සේලා හත් නමක් වැඩලා කණිට්ටාවෙන් මේ මණ්ඩලෙ මේ ගාතාවක් වාගේ දෙයක් කිව්වා. ඒ ගාතාවේ පෙන්වන්නේ මේක ලියා ගන්න එක හරි ලස්සනයි. ඒ පළවෙනි පදයට උකි තියෙන්නේ ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙන්න. ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙන්න. ඒක නී කරන්නේ නේද? ඉන්ද්‍රිය සංවරයෙන් කරන්නේ එක. ඊළඟට දෙවෙනි පදයට ලියා ගන්න මේක සඳහා ඇස ඕනේ කියලා කියනවා. බව ආශ්‍රය ඔක පේදි වලට ලියා ගන්න නම් වැඩිය හොඳයි. මේ සඳහා ඇස ඕනේ කියනවා දෙවෙනි කාරණේ. කවුද මේ කියන්නේ? බව ආශ්‍රය තමයි කියන්නේ මේක ඇස ඕනේ කියන්නේ. ඊළඟට තුන්වෙනි පදයට එනවා මෙහෙම වෙන එක හොඳයි කියලා කියනවා. කවුද මේ කියන එක? මෙයා තමයි මානේ. මානේ තමයි කියන්නේ මෙහෙම වෙන එක හොඳයි කියලා. ඒ කිය ඔයගොල්ලෝ කියන්නේ රස්සාවක් කරගෙන ජීවත් වෙන එක හොඳයි කියලා නේද? අන්න ඒ වගේ මෙහෙම වෙන එක හොඳයි කියලා කියනවා මානේ. ඊළඟට හතරවෙනි කාරණයට හතරවෙනි පදයට එනවා ඒ නිසා මම කරනවා ඒ. කවුද මේ කියනවා? එයා තමයි සංස්කාර. පස්වෙනි පදයට එනවා හැදුවට පස්සේ ඇලෙන. එයා තමයි තණ්හාව. අත්හරින්නේ නැහැ කියලා කියනවා. හයවෙනි පදයේ අත්හරින්නේ නැහැ කියලා කියනවා. ඒ කවුද? එයා තමයි අවිද්‍යාව. මොකද නිත්‍යයි කියලා දන්නවා. අවිද්‍යාවේ තියෙන එකනේ නිත්‍යයි කියලා කියනවා. අතාරින්නේ නැහැ. නිත්‍යයි. හත්වෙනි පදේ මේ විදිහට දුක් විඳිනවා. දුක් විඳිනවා මේ ආකාරයට. කවුද මෙයාගේ නම? එයා තමයි අහංකාරයයි මමංකාරයයි. එයා තමයි මේ කතාව කියන්නේ. එතකොට ඕගොල්ලෝ මේ තුන්වෙනි එක කියන එක බැලුවොතින් එහෙම අර මෙහෙම වෙන එක හොඳයි කියලා කියනවනේ මානෙ. ඉතින් අපි කල්පනා කරන්න ගත්තොත් තුන්වෙනි සත්‍ය චතුරාර්ය සත්‍ය තුන්වෙනි සත්‍ය කියන එක බැලුවොත් දුක්ඛ නිරෝධය නේද? එතකොට දුක්ඛ නිරෝධය කියන එක මම කල්පනා කරනවා නම් අපි දන්නවා මේ තණ්හාව නැතිවීමෙන් තමයි මේ දුක කියන එක නැති වෙන්නේ. එතකොට අර ඉස්සෙල්ල කිව්ව වේදනාවට මේ රියැක්ට් කළා මට යන්නේ අත්බව පටලා අත්වාද උපාදානෙද අත්බව පටලා පිට තමයි මම යන්නේ. එතකොට මම සුම්මිනි සත්‍ය ගත්තොත් මං කියනවා මේ මානෙ විසින් මෙහෙම හොඳයි කියලා කියන කතාව එනම් අඩු වෙලා යන්න ඕනේ මම. මොකද මම කියන්නේ මේකේ නිරෝධිය තමයි හොඳ කියන්නේ. මෙහෙම වෙලා ඉන්න එක හොඳයි කියලා කියන්නේ නැහැ. මේ මානිය තියෙනවා නම් ඕගොල්ලෝ දැනගන්න ඔය අත් සංඥාවේ ඉඳන් ඔය නිත්‍ය සංඥාවට අගයක් දෙනවා කියන එක තියෙනවා. ඒ නිත්‍යයි කියලා අගයක් දෙන්නේ මානෙන් අර අපිට ජැක් එකක් ගහනවා කියන එක. අපි ඒක ටිකක් බලනවා. එයා කියනවා මෙහෙම හදලා ඉන්නේ හොඳයි කියලා අදහසක් තමයි එයාට තියෙන්නේ. එසේ කළ හැකි කියලා හැකිය අදහසකුත් එයාට තියෙනවා. හරියට අර වඩුව හොඳ භාණ්ඩයක් හදනවා වගේ. මෙයාගේ කල්පනාව මෙහෙම අර තේකොළ ෆැක්ටරි හොඳ තේකොළ හදනවා කියලා ඒ වගේ අර්ථයක් තමයි තියෙන්නේ. මාන්නේ කියනවා මම මේ ෆැක්ටරි එකේ වැඩ කරනවා අපි හොඳට තේකොළ හදනවා මේ විදිහට ඉන්න එක හොඳයි කියන අර්ථයක් එයාගේ කියනවා. නිත්‍ය කතාවක් තියෙනවා. මෙයාගේ ෆැක්ටරි එක වාහන කතාවක් ඇත්තේ නැහැ. එතකොට මෙතන ඔය තයෝ ධම්ම සූත්‍රයත් එක්ක සම්බන්ධ වෙච්ච ධර්ම කාරණා වගේක් තියෙනවා. එතන පෙන්නනවා ඔය අපි එනවා කියලා මේ ඔය මේ මච්චරිය කියන එක තියෙනවානේ. ඔය මච්චරියේ ඉඳන් අපි එනවා ඔය දුස්සීල භාවය කියන එකට. මච්චරියෙන් දුස්සීල භාවය කියන එක අපිට ඇති වෙනවා කියන එක තියෙනවා. අනිත් අතට ගත්තාම ඔය මච්චරිය නිසා ලාභය නිසා සාතේය ඇති වෙනවා කියලා ඔගොලු ටිකකට ඉස්සලා තේරුම් ගත්තානේ නේද? ලාභය ඇති වෙනවා කියන කතාව සාතේය කියන එක. ලාභය කිව්වම වංචාව කියන එකට අපි යන්නේ. එතකොට මෙතනින් ඔයගලට පේනවා නිකන් නැංගුරුමක් වාගේ එකක් නේද? ඒ කියන්නේ මේ කෝසජ්ජේ ඉඳන් ඔයගලන්ට පේනවා රතු පාට ඉලක් ලකුණු කරලා තියෙනවා දුස්සීල භාවයට. ඊළඟට මේ පැත්තෙන් ආපහු ගිහිල්ලා තියෙනවා මෙතනින් මේ සාතේය කියන එක තින් මොකක් හරි එකක් මගේ කියලා අරගෙන ඇති වුණා වූ වංචා ස්වභාවය මානේ විසින් කියන ඕම ඉන්න එක හොඳයි කියන කතාව කියන එක තියෙනවා. එතකොට මෙතනින් මේ පෙන්නලා දීලා තියෙන්නේ මේක මේ තපස්සේ බුදුසීයා තමයි මට මේක පෙන්නලා දුන්නේ. මෙන්න මේ දුස්සීල භාවය තමයි මෙතන මානිය වෙලා තියෙන්නේ. අදත්තා දානිය කරගෙන රැකියාව කරගෙන මම ජීවත් වෙනවා කියන්නේ නේද? මගේ දුස්සීල භාවය තමයි මගේ මාන්නේ. මම කියන්නේ මම මේ මේකේ ආයතනෙ මෙන්න මේ ප්‍රධානිය මම මෙන්න ලොක්කා මම මෙහෙමයි වැඩ කරන්නේ මම සුපවයිස එක එක විදිහට දාගෙන තියෙනවා නේද? ඒක රදත්තා දානිය මම කරන්නේ. මගේ දුස්සීල භාවය මම දැන් ඒකට මානියක් ඇති වෙලා තියෙනවා. හරි මාන්නේ මානියක් තියෙන දවල් මානිය පේනවා. දැන් තමන් යම් කිසි රස්සාවක් කරගෙන ඉන්නවා නම් තව මිනිස්සෙක් ඊට වඩා අඩු රස්සාවක් තියෙනවා නම් මම මෙහෙමයි කියලා දායතුනේ ඒක දාගෙන තියෙනවා. ඒතර දුස්සීල භාවයට මේ මාන්නේ වෙලා තියෙනවා. හරි ලැජ්ජ නැති වැඩක් බැලුවා. එතකොට දැන් පානාතිපාතය කරන මිනිස්සයා එයාගේ මාන්නේ තියෙනවා මම පානාතිපාතය කරගෙන ජීවත් වෙන්නේ. හොරකම් කරන මිනිස්සයාගේ තියෙනවා මම හොරකම් කරගෙන ජීවත් වෙන්නේ කියන අදහස එයාගේ තියෙනවා. එතකොට මෙන්න මේ දුස්සීල භාවයෙන් ඔගලන්ට පේනවා මෙන්න මේ මේක කෑල්ල මේ බලා ගන්න. මෙතන මේ කෝසජ්ජේ ඉඳන් මෙතනින් දුස්සීල භාවයට කියන එක කියන්නේ මච්චරියේ ඉඳන් දුස්සීල භාවයට ආවා කියන අර්ථය ගන්න. එතකොට මේක නිසා මගේ මාන්නයක් තියෙනවා. මේ මාන්නය විසින් අත්තා ඉඳන් නිත්‍යට යන ජැක් එකක් ගන්නවා. අත්තා ඉඳන් නිත්‍යට යන ජැක් එකක් ගන්නවා. ඒ කියන්නේ ඔගලන්ට පේනවා මේ දුස්සීල භාවය කියන එකෙන් මාන්නය තියෙනවා නම් ආපහු දුස්සීල භාවයට යන රස්සාව අතාරින්නේ නැහැ නේ. කොහොමද මම නිකන් මේ දුගී මගියෙක් වගේ මට ජීවත් වෙන්න පුළුවන් නැහැ කියන අර්ථය තියෙනවා නේද? ඒතර මේක අතහැරලා ජීවත් වෙන්න පුළුවන් නේ කියන කතාව දැන් ඒකත් එක්ක අනිත් පැත්තට යනවා කියන කතාව දෙපැත්තට දියේ. එතකොට ඕගොල්ලෝ මෙන්න මේක කල්පනා කළොත් අර අපි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකකින් දැක්ක නේද? ඒ කියන්නේ මෙතන අපි දැක්කා උපනාහය කියනවා නම් අපිට පලාසය කියන එක ඇති. පලාසිය තියෙනවනම් මච්චරි ලාභයට තමයි අපි මේ යන්නේ. එතකොට මට තේරුණා මේ ඕක සංඝාරෝ සූත්‍රය අපි සාකච්ඡා කරලා ඒ විලාවේ අපි තේරුම් ගත්තා මේ මුළු පංච නීවරණයන්ම මගින්ම අපිට ඇති වෙන්නේ පලාසය. දැන් ඕගලන්ට යම් කිසි දෙයක් අමතක වෙනව නේද පළක් කියලාට. හොඳට මේ බමුණෙක් ඇවිල්ලා ඇහුවා ප්‍රශ්නයක්. මේ තථාගතයන් වහන්සේ මේ මන්ත්‍ර දේවල් මේ හොඳට පාඩම් කරගෙන ඉන්න ඒවා පළක් කියලාට අමතක වෙනවා. මොකද කියලා ඇහුවා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා මේ බමුණා ඒ ඇවිල්ලා පංච නීවරණයන් නිසායි ඒක වෙන්නේ. මුළු පංච නීවරණයෙන් මේ ඒක සාකච්ඡාවේදී පෙන්නවා හැම එකෙම ගිහිල්ලා අපි යන්නේ පලාසයට. මුළු පංච නීවරණයෙන් පලාසයට ගිහින් එකට යනවා. එතකොට පලාසය ඇති වුණා නම් මට ඇති වෙන්නේ මච්චරි. ලාභයි කියලා මං ගන්න. වෙන් කර කර ගන්න. ඒකනේ මං කරන්නේ. එතකොට මං කරේ මොකද්ද? මේ අවස්ථාවේ මේක තීරුම් අරගෙන මේ පංච නීවරණන්ගේ පලාසය ඇති වෙනවා, පලාසය මගින් ලාභය ඇති වෙනවා කියලා තීරුම් අරගෙන මම මෙත්තාව ආරම්භ කරා. මෛත්‍රී කියන එක ආරම්භ කරගත්තා. මේ මෙත්තාව කියන එක සෙලවෙන්න හොඳ නැහැ. කාරණා පහකින්. අන්න ඒක පෙන්වලා දීලා තියෙනවා පටිසම්භිදා මග්ගයේ ඔය සිංහල පොතේ පිටුව 69 දෙවෙනි පොතේ ඔක තියෙනවා. ඒකේ පෙන්නනවා මෙත්තාව කියන එක අශ්‍රද්ධාවෙන් නොසෙල්විය යුතුයි. නන් ෆේත් කියලා කියන්නේ අශ්‍රද්ධාව. ඒක මගේ නොසෙල්විය යුතුයි කියලා. ඊළඟට ආපහු පෙන්නනවා මේ කෝසජ්ජය කියන එක නිසා. මෙතන කෝසජ්ජය කියන එක ලකුණු කරලා තියන්නේ කුසීත භාවය කියලා කියන්නේ. ආන්න ඒකේ නොසෙලේ ඉන්ඩෝනි කියන ඉන්ඩෝලන්ස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ඊළඟට ආපහු කියනවා මේක මේ ප්‍රමාදය මගින් නොසෙල්ලී ඉන්ඩෝනි කියන එක. ඊළඟට හතරවෙනි කාරණයට පෙන්නනවා මේ උද්දච්චය මගින් නොසෙල්ලී ඉන්ඩෝනි කියන එක. ඔය ප්‍රමාදයට විරුද්ධ එක තමයි සතිය. ඒතර සතිය නැතිකමේ, ඒ කියන්නේ ප්‍රමාද වෙනවා කියන්නේ මොකටද ප්‍රමාද වෙන්නේ? අර මතකද අපි කිව්වා නේද විරිය කියන එක අර දැන් අපි කතා කරන්නේ ශ්‍රද්ධාදි මුච්චිති විරියම් පග්ගං හන්තෝකම විරිය හොඳට පවත්නවා කියලා. ඒ පාර සතින් උපට්ට වෙත්තා කියලා කිව්වම අර තමන් ගත්තා වූ විරියට ප්‍රමාණ වෙන්න ඕනි කියලා කිව්වනේ. මම මේ කෝස් එක කොහොම හරි කරනවා කියලා. ආන්න ඒකයි එතන පේන්නේ. එතකොට ඒකේ ඒ සීරියස් වෙන්න ඕනි. වැස්සත් හෙන ගැහුවත් මම යනවා කියේ කෝස් එක කරන්න. ආන්න ඒ වගේ. එතකොට ප්‍රමාදීකින් සතිය නැතිකමයි මේ තියෙන්නේ. ඊළඟට මෙතන මේ රෙස්ලස්නස් කියන්නේ උද්දච්චය කියන එක. ඒකෙන් අපි මේ මගේ මෙත්තාව නොසලී පවතිනට ඕන. ඒ වගේම අවිද්‍යාවෙන් නොසලී පවතිනට ඕනි කියන එක ඒක කියන්නේ. ඉතින් මේක හරියට කෙනෙක් කල්පනා කරනවා නම් මහ විශාල සමාධියක් මේ වෙලාවේදී එනවා. මේක තේරුම් ගත්තනම්. එතකොට ඔය කාරණා ටිකේ ඕගලන්ට පේනවා අපි ශ්‍රද්ධා අධිමුච්චති. එහෙනම් මේ ශ්‍රද්ධා අධිමුච්චති කියන කතාවට විරුද්ධ කතාවනේ මේ අසද්දාව නේද? මගේ මෙත්තාව විරුද්ධ කතාවේ මැකිලා නොයන්ට ඕන. ඊළඟට අපි විරියම් පග්ගං හන්තෝ කියලා කිව්වනේ. එතකොට මේ විරිය භාවිතා කරන ඒ විරිය තියෙනවා නම් මම රෝගී බවට කියන එකට මමපත් වෙන්නේ නැහැ. එතකොට අන්න ඒකට සඳහා තමයි මම මේ විරිය භාවිතා කරන්නේ. මම දන්නවා මගේ මෙත්තාව කියන එක මම එහෙම පවත්නවා නම් මම රෝගී භාවයට කියන එකට මම යන්නේ නැති කියන එකයි. කාටවත් වෙන කෙනෙකුට යන්න දෙන්නේ නැත්නම් තමන් යන්නේ නැති කතාව කියන එක තියෙනවා. ඒතර මගේ මෙත්තාව මම රෝගී වුණොතින් ඕගොල්ලෝ දන්නවා. ඉතින් ඕගලන්ට සර වචන අරව තමයි නිකම් ඇඟෙන්න එන්නේ. එතකොට ඒ කෝසජ්ජි සික් නොවෙන්න තමන් විරිය කියන එක භාවිතා කරනවා. එල තුන්වෙනි කාරණේදී ඔයගොල්ලෝ මෙලුව අර සතින් උපට්ට පෙත්තා කියනකොට එහෙනම් ඒකට විරුද්ධ එක තමයි මේ ප්‍රමාදය කියන එක. ඒ ප්‍රමාද නොවෙන්න මොකටද මේ මන්නේ ඒ අවස්ථාවේදී මේ මෙත්තාව භාවිතා කරන්නේ? මම තේරුම් ගන්න ඕනි අන්ත දෙක. මොකක්ද අන්ත දෙක? ලාභ මච්චරිය. ලාභ මච්චරිය නිසා මම මේක ගත්තොත් ඉතින් අන්තිමට මොකද වෙන්නේ? මම රෝගී වෙනවා. අර අපි දැක්කනේ ලාභ මච්චරිය කියලා අත්තබාවුප පටිලාභී ඉඳන් අත්තවාද උපාදානෙට යනවා. මං ඉපදුනා නම් ඉතින් රෝගී නේද? අන්න ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ සම්මුතිය කියන්නේ අස්තංගමයේ කියන එක දැකලා එහෙමනම් මං සික් නොවි ඉඳ කෝසජ්ජියේ කුසීත බව කියන එක ඇති නොවෙන්න මං යම්කිසි උත්සාහයක් ගන්න ඕනේ. අන්නේ උත්සාහයට පමා නොවීම සඳහා සතිය ඇති කර ගැනීම කියන එක තමයි කියන්නේ. ඒක ඕනම් ලියා ගන්න පුළුවන් ඕගලන්ට. සම්මුතිය අස්තංගමයේ කියන එක දැකලා සික් නොවි ඉන්න කරන උත්සාහයට, ඒ කියන්නේ අපි ගත්තා වූ විරියට පමා නොවීම සඳහා සතිය ඇති කර ගැනීම. සම්බුදේ අස්තංගමේ දැකලා සික් නොවි ඉන්න කරන විරියට උත්සාහයට පමා නොවීම සඳහා සතිය ඇති කර ගැනීම තමයි මේ තුන්වෙනි එකේදී අපි කියන්නේ. ඊළඟට හතරවෙනි එකට පෙන්වනවා මේ උද්දච්චය නිසා මගේ මෙත්තාව නොසලී පවතිනවා. එතකොට ඒක සඳහා නොසලී පවතිනවා නම් ඒක සඳහාට ඒකට තියෙන චිත්තං සමාදාන්තෝ කියලා අනි කියුවේ නේද? එතකොට එහෙනම් චිත්තය සමාදාන් කර ගැනීම කියන එක තියෙන්න ඕන. ඉතින් චිත්තය සමාදාන් කර ගන්නවා කිව්වහම දැන් ඕගලන්ට එනවා අර ඉස්සෙල්ලා ටිකකට ඉස්සෙල්ලා බලපු භාවනාවේ අර්ථය. අර අන්තිම ඩයග්‍රෑම් එකේ ඔයගොල්ලෝ දැක්කනේ කාම සංඥාවක් කියලා එකක් නේද? මතකද උද්දච්චය ගැන අපි සාකච්ඡා කරපු වෙලාව අපි ඉගෙන ගත්තා උද්දච්චය ඇති වෙන්න හේතුවක් තියෙනවා. කාම සංඥාව හේතුවයි කිව්වනේ. ආන්න ඒක තමයි අර දකුණු අත පැත්තේ ලකුණු කරලා තියෙන්නේ. වෙනද කොච්චර දුරට ගිහිල්ලා තියෙනවද? නිකං කාම සංඥාව එතන නෙමෙයි මේක උද්දච්චය දක්වා ගිහිල්ලා ඒකෙන් ඇති වුණා වේ ඒක තමයි අර එහා පැත්තෙන් පෙන්වන්නේ කාම සංඥාව කියලා. ඒක හේතුව වශයෙන් තියෙනවා. ඉතින් කාම සංඥාව නිසා ඇති වෙන්නේ දෝමනස්සය කියලා උගල තේරුම් ගත්තා නේද? ආනෙන්ජ සප්පාය සූත්‍රයේ කෙරවලදී ඉගෙන ගත්තා කාම සංඥාව නිසා ඇති වෙන්නේ දෝමනස්සය කියන්නේ. ඉතින් දෝමනස්සය ඇති වුණා නම් ඕගලන්ට ඇති වෙන්නේ කාමච්ඡන්දේ. නේද? ඉතින් කාමච්ඡන්දේ ඇති වුණා නම් මගේ මෙත්තාව ගියානේ. කාමච්ඡන්දේ වුණා නම් ව්‍යාපාදේ ඔක්කොම කතාව තියෙන්නේ. ඒවනම් මම ඒකෙන් අයින් කරගන්න නම් මට කරන්න තියෙන එකම දේ ධානයට යන්න වෙනවා. විච්ඡේව කාමේ විච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං. ඊට වඩා වෙන විසඳුමක් මට ඇත්තේ නෑ. අන්න ඒකට තමයි අපි මේ මෙත්තාව කියන එක මේකේ නොසැලී පවතින්න ඕනි කියන එක. ඉතින් මේකේ ගත්තාම ඔය මේ ඩයග්‍රෑම් එකක ගත්තොත් එහෙම කබලින්කාර ආහාරය ඉඳන් මොහේට යනවා කියන එක ඔයගොල්ලෝ දන්නවා නේද? ඉතින් මේකේ උඩ කතාව ගත්තාම මමංකාරය කියලා කියන්නේ මේක ජෙනරේෂන් එක. චිත්තේ සැකසීම හැදීම කියන එක තමයි ඒක තියෙන්නේ. පල්ලෙහා කෑල්ලෙන් මොකද්ද පෙන්වන්නේ? මේ යට කෑල්ල දැන් මෙතනින් ඉරක් ඇඳලා ඕගොල්ලෝ වෙන් කරා කියන්නකෝ. මේ දුස්සීලභාවය මෙතන පැත්තේ මෝහය, මේ පැත්තෙන් කබලින්කාර ආහාරය. උඩ කෑල්ල තියෙන්නේ ජෙනරේෂන් එක. චිත්තේ උත්පාදයේ කියන එක සඳහා අර රූපය ස්පර්ශ වුණා, සංඥා ඇති වුණා, වේදනා ඇති වුණා, චේතනාවෙන් අපි අර කප් එක වගේ කිව්වේ හැන්ඩල් එක හැදුවා කියලා නේද? ඒක තමයි ජෙනරේෂන් එක. හදුවට පස්සේ මැරෙනවානේ. මැරුණායින් පස්සේ අහංකාරය තමයි මේ පල්ලෙහා කතාවේ ඉඳගෙන එයා කියනවා අනේ මෙන්න මලා ඉක්මනට හදලා එවන්නේ කියලා. එතකොට පල්ලෙහා ඉඳන් උඩ පැත්තට තියෙන උතන මමයිනුයි අහමයි මේ කරන්නව වැඩේ තමයි ඔය උතනින් පෙන්නන්නේ. එතකොට හතරවෙනි කාරණයට අපි දන්නවා මේ ප්‍රඥාය ප්‍රජානතෝ කියලා. ඉතින් ඒක භාවිතා කරන ඔය අවිද්‍යාව කියන එක නොවේ. අවිද්‍යාව වුණා නම් ඉතින් අර නිත්‍යයි කියලා කතාවක් ඇතිලා මේක සිද්ධ වෙනවා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි මෙත්තාව පවත්වන්න ඕනි කියන එක තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාව වෙනකොට හරියට දැක්කනම් මේක මහ විශාල සමාධියක් මේ අවස්ථාවේදීනකොට ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට අපි දැන් තේරුම් ගත්තාම අපිට මේ දුස්සීලභාවය ඇති වෙනවා. ඒ දුස්සීලභාවයෙන් ඒ නිසා අපිට මානිය ඇති වෙනවා කියලා. ඒකෙන් අපි තේරුම් ගත්තා අපිට ඇති වෙන්නේ අන්තිමට මේ පලාසය ඇති වෙලා පලාසය පංච නීවරණ වලින් පලාසයෙන් ඇති වෙන්නේ අන්තිමට ගත්තාම මච්චරිය රාපෝ ලාභ කතාවට යනවා. අත්බව ප්‍රතිලාභයට අපි යනවා කියන එක පේනවා. උත්පත්ති සලහම යනවා කියන එක අපිට පේනවා. එතකොට ඒ කියන්නේ මෙන්න මේ ලයින් එක තමයි මේ අපි කතා කරන්නේ. දැන් නිත්‍යයි කියලා ගත්ත වතුරක් කරා වාගේ මේක දිගේ යනවා. මේක යන්නේ මොකක් නිසාද? මෙන්න මේ දුස්සීලභාවය නිසා. මේ දුස්සීලභාවය තමයි මානීය වෙලා එයා තමයි මේ ජැක් එක ගැහුවේ අත්තයිඳ නිත්‍යට යන. අත්තයිඳ නිත්‍යට ජැක් එක ගැහුවා නම් මෙතන උඩින් ඉඳන් පල්ලෙහාට මේක වතුර වැක්කිරනවා කියන කතාව. එතකොට දැන් ඕගොල්ලන්ට එහෙමනම් මෙතන පේනවා යම් කිසි ධර්මයක්. මෙතන මේ දුස්සීලභාවය කියන එකට මම මනස යොමු කළොතින් ඒ රේඛාවම ඕගොල්ලෝ දික් කළොතින් ඕගොල්ලෝ එන්නේ කොහටද? ඕගොල්ලෝ එනවා මෙන්න මේ ස්පර්ශයේ තියෙන තැන පල්ලෙහා මෙන්න මෙතෙන්ට එනවා. ආන්න ඔන්න ඔය අතන තමයි තියෙන්නේ අර දෝෂාරෝපණ චිත්තය කියන එක. ඒ කියන්නේ තයෝධම්ම සූත්‍රයේ බුදුහාමුදුරු පෙන්නනවා මේ දෝෂාරෝපණ චිත්තය කියන එක තියෙනවා කියන්නේ ඇත්තනේ නේද? දුස්සීල භාවයේ තියෙනවා නම් දෝෂාරෝපණ චිත්තයක් තියෙනවා. අනේ මම සතා මැරුවා. මම මේ හොරකම් කළා. දෝෂාරෝපණයක් Tamanටම ඒකේ තියෙනවා. ඒ ලයින් එක තව චුට්ටක් දික්කලොතින් මොකද වෙන්නේ? දෝෂාරෝපණ චිත්තයට ආව ඒක තව ටිකක් දික්කලොතින් ඕගොල්ලෝ යන්නේ කාමච්ඡන්දේට. ඒතකොට කාමච්ඡන්දේ නිසා ඕගොල්ලෝ මේ දුස්සීල භාවය කියන එකට එන්නේ. දුස්සීල භාවයට කියන එකට ආවයින් පස්සේ ඒක නිසා ඕගොල්ලෝ ඒකින් ඇති වෙන මානෙන් මේ ජැක් එක ගහලා අත්තයින් දන් නිත්තේට මෙන්න මේ ලයින් එක දිගේ පල්ලෙහාට අත්තවාදු උපාදානේ ඉඳන් අත්තභාව ප්‍රතිලාභයේ දක්වා එනවා. ඔන්න ඕක තමයි අපේ ජීවිතේ නේද? එතකොට ඔය මේ සූත්‍ර දේශනාවේ පෙන්නන්නේ ඔය චිත්තය සකස් කිරීම ලාභයක් කියලා ගන්නෙ නැත්තම් ඒකේ පැවැත්ම ලාභයක් කියලා ගන්නෙ නැත්තම් ඒ කියන්නේ මේන්ටෙනන්ස් කියන එක. මම කියවනේ අරක මෙහෙම ගියා මමංකාරය විසින් සැකසුවා මලා කියලා ඉක්මනට මේ පැත්තෙන් හදලා එනවා. ඒ කියන්නේ මේන්ටෙනන්ස්. මරනහම හදනවා. දැන් ගෙදර ඕගොල්ලන්ගේ බාත්รูම් එකේ ටොයිලට් එකේ මොකක් හරි කඩනහම එදාට ප්ලම්බර් ගෙනල්ලා ඒක හදා ගන්නවා මේන්ටේන්. එතන මේ වගේ තමයි මේක මලා ඉක්මනට හදනවා. ඔන්න ඕකට ඕක ලාභයයි කියලා ගන්නෙ නැත්නම් කෙනෙකුට ආයු සංස්කාරය කියන එක අතහරින්න පුළුවන්. ආයු සංස්කාරය අතහරිනවා නම් අතහරින්නේ මේක චිත්තය හදනවා. ඒක ලාභයක් කියලා ගන්නේ නැහැ. ඒකේ පැවැත්ම ලාභයක් කියලා ගන්නෙ නැත්නම් ඒ පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා. ඒ ආයු සංස්කාරය කියන එක අතහරින්න. මේන්ටේන් කරලා අතහැරපු ගමන් ගයක් වුණත් කැඩලා මිදලා නෑ. අනව මිසක්ක මේවා වෙන්නේ නෑ. ඔන්න වේදනාව නිසා තමයි ඉතින් අපි ඔක පවත්වාගෙන ඉන්නවා කියන එක ආවේ. එතකොට ඒක අතහැරීම කියන එක තියෙනවා. එතකොට දැන් අපි ටිකකට ඉස්සෙල්ලා මේ ධර්මයක් කතා කරන්නේ අර කප් එකක් එහෙම හැදෙනවා කියලා නේද? එතකොට ඒකේ පෙනුනද ඕගොල්ලන්ට මෙන්න මේ ලයින් එක අපි කතා කළේ කොහොමද කප් එක හැදෙන කතාවේදී. එතෙන්දි කිව්වා ඔන්න කබලින්කාර ආහාරය කියන එක තිබුණා. එතනින් ඉඳන් සංඥාවක් ආවා. මේ පැත්තෙන් මේ පැත්තට වෙක්ටර් එක වගේ යනකොට මලාය කියලා පරිදේව වුණා කියලා පරිදේවේ ඉඳන් අපි සෝකයට ආවා. දුවනවා කියලා නිකන් පරිදේවේ ඉඳන් සෝකයට දුවනයි. මැරිච්ච එක මම විඩාට හදාගන්නේ දුවන්නේ. ඒතර මේ පැත්තට යනවා. ඉතින් මේකෙන් ප්‍රොපගේට් වෙලා මේ පැත්තට යනවා කිව්වා. දැන් එහෙනම් මේ වෙලාවේදී ඕගලන්ට පේන්නේ මෙහෙම හැන්ඩල් එකක් නේද අත්තා? නේද? ඒ කියන්නේ කබලින්කාර ආහාරය සංඥාව. පරිදේවේ ඉඳන් සෝකයට කරකුණා නේද? ඊට පස්සේ ආපහු තවත් කරකුණා. අන්තිමට ගත්තාම අපි උදේ කතා කරා කප් එකේ හැන්ඩල් එක හැදෙනකොට මං චේතනාවෙන්ද ආවා කියලා විඥාණයට. මේ පැත්තෙන් අප්‍රිය ප්‍රිය විපයෝගීඳ දුක්කයට ආවා. වෙනවද මේ පැත්තේ තිබිච්ච එක නේද මෙහෙම 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 ගිහිලා මෙහෙම වෙලා තියෙන්නේ. මේකට නේද මේ අර්ථභාව පටලාව කතාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඕගලන්ට පේනවා එහෙනම් මෙන්න මෙහෙම ලයින් එකක් තිබුණා. කාමච්ඡන්දේ නිසා මෙහෙම එකක් ඇති කරගත්තා. මේකේ දුස්සීලභාවය මේකම මෙතනින් මලා කියලා ඉක්මනට හදාගෙන ආවා කියන්නේ මෙන්න මේ ලයින් එක නේද හදාගත්තේ. අරක තමයි මේ පැත්තට කරවලා තියෙන්නේ. වෙන මොකක්වත් නෑ. එතකොට ඕක තමයි අපේ ජීවිතය. එතකොට ඕගොල්ලෝ භාවනාවට ගන්නෙත් ඔන්න ඕකම තමයි. භාවනාවට ගන්නෙත් මෙන්න මේ ලයින් දෙක අල්ල ගන්නවා. මේ කාමච්ඡන්දයෙන්ද දෝෂාරෝපණ චිත්තේ සහිතව මෙතන දුස්සීලභාවයට එන්නේ. ඒ දුස්සීලභාවයම තමයි මගේ අත්තා ඉඳන් නිත්‍යට යන්න අර ජැක් එක ගහන්නේ. අර මදේ මං කියනෝනේ අරයා කියනවා අවුරුදු 3යි දෙන්නේ කියලා මං කියනෝ නෑ ඔක 30යි. ඒ වගේ මම මේක පවත්තනවා. මේක පවත්තන්න පුළුවන් ෆැක්ටරි එකේ තේකොළ විකුණන හැටි පවත්තන්න පුළුවන්. ප්‍රොඩක්ට් එක හදා හදා ඉන්න පුළුවන් කියලා කියනවා. ඒකට මේ විදිහට තමයි මේ හැදිලා තියෙන්නේ. අත්වාදු උපාදානයේ ඉඳන් අත්බව පටලාවේ දක්වා වෙන නිත්‍යයි කියලා අරගෙන ගමන් කරනවා කියන එක තියෙනවා. එතකොට ඒ 8 වෙනි ස්ලයිඩ් එකේ තියෙන ඕකයි. අපි 9 වෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ ලාභ මච්චරිය නිසා ඇති වෙන ප්‍රශ්නේ. ඔය ලාභ මච්චරිය නිසා අපි ඇති වෙන්නේ රෝගී භාවය කියන එක තමයි. ඒ කියන්නේ ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා මේ සුභ සංඥාව. ඕකෙන් මේ කතාව පටන් ගත්තේ. ඒ සුභ සංඥාව නිසා අපිට මේ මානයන් කියනවා අපිට ඇති වෙලා තියෙනවා. එතකොට ওই මානිය කියන්නේ මොකද්ද? සුබ වූ දේම හොඳයි කියලා තමයි මානිය විසින් කියන්නේ. සුබ වූච්ච දේම ඒක තමයි මේ යටි ලීලා තියෙන්නේ. සුබ වූ දේම හොඳයි කියන එක තමයි මේ මානිය විසින් කියන්නේ. මානිය තියෙනවා නම් මොකද වෙන්නේ? අපි දන්නවා අර අත්තා ඉඳන් නිත්‍යර ජැක් එකක් ගහලා අපි මේ මනෝ සංකේතනාව නිසා මේ අත්වාද උපාදානයටම යනවා කියන එක තමයි අපිට සිද්ධ වෙන්නේ. දැන් අත්වාද උපාදාන වුණා නම් මොකද වෙන්නේ? අත්බව පටිලාභය කියන එකට යනවා. එතකොට මෙතන මේ කතාවේදී උඩ ඉන්නවා මමංකාරය කියන එක. මමින්කාර කියලා කියන්නේ මයි මේකින් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ. යට ඉන්නවා අහංකාරය කියන එක. මමින්කාරයයි මමංකාරය කියලා සිංහලෙන් කියන්නේ මමංකාර අහංකාර කියන දේ. එතකොට මම මෙන්න මේ தත්ත්වයට ආවහම මම ඒ වෙලාවේ තීරුම් ගත්ත මේ ලෝකේ රහත් නොවේ ඉන්න සියලුම සත්ත්වෝ මේ හදන චිත්ත සංස්කාරයන් බිඳිනවා. ෆැක්ටරි එකේ ප්‍රොඩක්ට් එක කැඩෙනවා කියන අර්ථය. බිඳිනවා කියලා ඒ බයටපත් වෙලා ඉන්නේ. ඕගොල්ලෝ රස්සාව කරනකොට ඕගොල්ලෝ හරියට හෙලවෙනවනේ. දැන් ඉතින් ඔන්න ජොබ් කට් එකක් යනවා කියව ගම අනේ අපේ රස්සාව යාවිද කියලා එනවා නේද? එතකොට ඔන්න ඔයගේ තමයි. ඒ කියන්නේ මොකද්ද ওই සංස්කාර බිඳෙයි කියලා? ජොබ් කට් එකක් ගියාට ඕගොල්ලෝ මැරෙන්නේ නැහැ. නමුත් කල්පනා කරනවා මේ සංස්කාර ෆැක්ටරි එකේ ප්‍රොඩක්ට් එක ඕකනේ මේ කතාව කරන්නේ. ඒක බිඳිනවයි කියලා මේ ලෝකේ බයටපත් වෙලා ඉන්නවා කියලා මේ මුළු ලෝකේ හැම සත්‍යයකටම සාධාරණ ධර්මයක් කියලා දැනගෙන මම මේ ලෝකේ ඉන්න හැම සත්‍යයන්ටම මෙත්තාව වැඩුවා. ඒ කියන්නේ ධානා තලවල ඉන්න සත්‍යයන්ට පවා. යම් කිසි කෙනෙක් රහත් වෙලා නැත්නම් එයා බයේ ඉන්නේ. එතකොට මෙතන මේ අහං විසින් යම් කිසි දෙයක් කියනවා මේ ඔය ඉහත ධර්මයේ කියනවා. අහනොත් විතරම කියන්නේ අත්ත මිදී පයබුරලෙන් තබාවරෙන් කියලා කියනවා නේද? ආන්න එක තමයි යා කියන්නේ. ඒ කියන්නේ මමන් තමයි උතන ඇහැ වෙලා තියෙන්නේ. අහන් ඉඳන් කියනවා. ඒ කියන්නේ සුභ වෙච්ච ඇස. අහන් ඉඳන් කියනවා මේක පරිස්සමෙන් පාවිච්චි කරන්න. මොකද එයාට හොඳට හදන්න හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ මාස 10 යන ජොබ් එකට හම්බ වෙලා තියෙන්නේ ඇහැ හදන්න නේද? ඒක නිසා හරියට පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා ඕන ඕන විදිහට පාවිච්චි කරන්නේ නැතුව පරිස්සමෙන් පාවිච්චි කරන්න. දැන් අපිට පේනවා ටීවී එක වාගේ දෙයක් වුණත් මිනිස්සු බොහෝ දිගට බලනවා නම් ඉතින් ඇහැ විනාශ වෙලා යනවා නේද? ආන් කියනවා පොඩ්ඩක් පරිස්සමෙන් මේක පාවිච්චි කරන්න කියන එක. එයාට හරියට හදා ගන්න හම්බුනේ නැහැ කියන අර්ථය කියන එක ඔකේ තියෙනවා. ඒක හරියට නිකන් මේ වඩු බාසුගේ ගෝලය ඒ වගේ. වඩු බාසු නැහැ ගෝලයට දෙනවා නියන. ලීත් එක ලියන දෙනවා. හැබැයි වඩු බාසු නැහැ පපුව ගැහෙනවා. එයා බොහෝම පරිස්සමෙන් බලාගෙන ඉන්නවා මේ මේ යෝධයා. එහෙමනේ කියන්නේ මේ යෝධයා මේ නියන්නට අයියෙන් ගහලා වැරදි විදිහට අල්ල ගහලා නියන කඩාවෙද. ලීට් එක දැන් නාසෙලා ගියොතින් වඩු වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. හරි පරිස්සමෙන් එයා බලාගෙන ඉන්නේ මේ මේ මනුස්සයාගේ යාගේ අර එයා වැඩ කරනවා වගේ නෙමෙයි. එයාගේ පපුව ගහනවා එයාලාට. දැන් ඒ වගේ තමයි මේ අහංකාරය කියන එක මමන්ට කියන ඕක පරිස්සමෙන් පාවිච්චි කරන්න කියන එක. ඔන්න ඔය අර්ථයයි තියෙන්නේ. ඉතින් ඔය දෙන්නත් එක්ක එකහුවිලා කරපු වැඩේනේ ඔය තියෙන්නේ. අපේ දැන් කාය සංස්කාර කියන පැත්තෙන් අහංකාර කියන එක ගත්තොත් ඉතින් දැන් මනසෙන් හැදෙන්නා වූ ඒවා මමංකාර වශයෙන් එතන එනවා. එතකොට අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. ඒ සූත්‍ර දේශනාවේ එපාර මේ භාගතුන් වහන්සේ ආනන්ද තෙරුණන්ට පවසනවා ආනන්දේනි යම් දිවා විහරණයට කාලයයි කියලා සිතනවාද එතෙන්ට යන්නේ කියලා එයට යව් කියලා කිව්වා. එසේ වහන්ස කියලා ආනන්ද හාමුදුරු භාගතුන් වහන්සේට පිළිවදන් දීලා ඒ ආසනේ නැගීදලා භාගතුන් වහන්සේ සරසා වැඳ වැඳගුණ කොට ඒ නොදුරේ එක්තරා රුක් මුලක් මෙත ඉඳගත්තා. ඒ වාඩිලා ඉන්න වෙලාවේදී ඒ මාර දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා ආනන්ද හාමුදුරු ගියාට පස්සේ බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා එකත් පස්සේ ඉඳලා බුදුහාමුදුරන්ට කියනවා වහන්ස භාගතුන් වහන්සේ පිරුණම් පාන්නේ කියලා. සුගතියෝ පිරුණම් පාත්තා. දැන් භාගතුන් වහන්සේට පිරුණම් කාන්න කාලය කියලා. වහන්ස යම්තාක්කල් මේ සව්වම් ශ්‍රාවකයන් මේ විනීත විසරද යෝගක්ෂේම බ්‍රහුස්සත ධර්මදර ධම්මානුධම් ප්‍රතිපatti සම්මයක් ප්‍රතිපatti මේ විදිහට හැසිරෙනවද ආචාර්යවාදී ඉගෙනගෙන උගන්වනවද කියවනවද පවසනවද පිළිහිටවනවද හෙලි කරනවද බෙදා දක්වනවද ප්‍රකට කරනවද මේ විදිහට මේ කරන තාක්කල් පිරුණම් පාන්නේ නැහැයි කියලා භාග්‍යතුන් වහන්සේ විසින් වදානලා. ඒ කියන්නේ මාරයටම කියලා තියෙනවා. කලින් පාරක් මම මෙහෙම වෙනකම් මම පිරුණම් පාන්නේ නැහැයි කියලා. මාරයා මේක හොඳට මතක තියාගෙන ඉඳලා දැන් ඇවිල්ලා කියනවා දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් භික්ෂුන් වහන්සේලා ඒගොල්ලෝ විසරදයි බහුශෘතයි ධර්මදරයි ධම්මානුධම් ප්‍රතිපත්තියෙන් ඉන්න හොඳට ඉගෙනගෙන අනිත්‍යයටත් කියලා දෙනවා. මේක හොඳට පැතිරිලා තියෙනවා දැන්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දැන් පිරුණම් පාන්නේ කාලයයි කියලා. ඊට පස්සේ ආපහු කියනවා ශ්‍රාවක මෙහෙණින් වහන්සේලා ඒ ධම්මානුධම් ප්‍රතිපත්තිය ඒ විදිහට වාසය කරනවා. ඒ ශ්‍රාවක උපාසකයොත් මෙහෙමයි. ශ්‍රාවක උපාසිකාවොත් ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා. එදෙනි කියන මේ භාගතුන් වහන්සේ මේ පිරුණම් පාන්නේ කියලා. ආපහු පෙන්නනෝ මේ පවිත යම්තාක්කල් මාගේ මේ ශාසනයේ ඒ සමෘද්ධ වෙනවාද ඒක පවර්ෆුල් වෙනවා කියන එකයි. එතකොට මේ හොඳට දියුණු වෙලා තියෙනකම් පැතිරෙන තාක්කල් බොහෝ දෙනා අතර ප්‍රකට වෙන තාක්කල් නොවනති දෙවි මිනිසුන් හැම දෙනා විසින් මොනවට ප්‍රකාශිත නොවේ නම් ඒ තාක්කල් මම පිරුණම් පාන්නේ නැහැ කියලා මේ කියලා තියෙනවා. ඉතින් දැන් මෙතන හැම තැනම මේක පැතිරලා තියෙනවා ප්‍රකාශිතයි පැතිරෙතමයි කියලා දැන් භාගතුන් වහන්සේට පිරුණම් පාන්න කාලය කියලා කියනවා. ඒ පාර භක්ත තථාගතයන් වහන්සේ කියනවා පවුට තා නිරුත්සකව ඒ කියන්නේ කරදර වෙන්න එපා. ඒ කියන්නේ උත්සාහයක් අරගන්නවනේ මේ තුන විදිහට මේකෙන්නේ. නුඹෝ කලකින් තථාගතයන් වහන්සේ පිරුණම් පාන්නේ කියලා කියනවා. තුන් මාසක් ඇවෑමෙන් තථාගතයන් තෙන් පිරුවන්නේ කියලා වදාල්ලා ඒ තථාගතයන් වහන්සේ ඒ චාපාල චෛත්‍යයේදී එළඹ සිටි සිහියත්තා වුණෝනේ පිරිසිද දන්නා වූ ආයු සංස්කාරය කියන එක අතහැරලා. ඒ අතහැරියන් පස්සේ මේ මහත් භූමිකම්පාවක් ඇති වෙලා තියෙනවා කියලා කියනවා. ඒ වෙලාවේ මේ තථාගතයන් වහන්සේ මේ ගාථාවක් ප්‍රකාශ කළා. මේ විදිහට මේ පුනර්භවය සකස් කරන බෞද්ධපත්තියට කාරණා වූ කාමාවචර රූපාවචර කර්ම ඒවා බුදුහාමුදුරුව අතහැරියා කියලා. අර කවුරු හරි කෙනෙක් යුද්ධයකට ගියාම අර ඊතලයකින් පුළුවන් එකපාරටම රෙදි කඩක් එහෙම ඉරලා දාන්න. අන්න ඒ වගේ මේ භවගාමි කර්මයන් මේවා තථාගතයන් වහන්සේ මේ අතහැරියා කියලා ඒක කියනවා. මේක මේ ගාතාව පිටකෝපදේශයේ පැහැදිලි කරන තුලම තලංච සම්භවං භව සංකාර වස්සජ්ජි මුනි අජ්ජත්තරතෝ සමාහිතේ අබිද්ධා කවච මිත්ත සම්භවಂತಿ කියලා. ඒ තුලම තලං කියලා කියන්නේ දැන් තුලණය කරන්න පුළුවන්. අපි දන්නවා එක හොද්දකට වැඩි අනිත් හොද්ද මේ ආකාරයි කියලා අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒතර කාමයේ මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් කෙනෙකුට තියෙනවා. ඔය විදිහට ගත්තොත් එහෙනම් ඔය නිර්වාණය කියන එක අතුලයි. ඔය ලංකාවේ මිනිස්සු දාලා තියෙන අතුලයි කියලා නමක් නේද? ඒතකොට ඒක දැනගෙන තමයි දාලා තියෙන්නේ. කියන්නේ අතුලයි කියලා කියන්නේ ඒ නිවනත් එක ගලපන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එකයි තියෙන්නේ. එතකොට ඔය අජ්ජත්තරේ සමාහිත බවක් තියනවා කියන එක පිස්සුවක් නේ. මෙන්න මේ විදිහට පවත්වාගෙන ඉන්න පුළුවන් කියන එක ඒක පිස්සුවක් කියන එක තියෙනවා. අන්න ඒක ඒ තථාගතයන් වහන්සේ අතහැරියා කියන එක එතන ඒකෙදි පෙන්නනවා. ඉතින් ඔතෙන්දී ඔතනම තමයි අර්ථ දක්වන්නේ ඔය අමෝහය කියන්නේ මොකද්ද කියන එක. එතන පෙන්නනවා නිබ්බාණං රතනන්ති කරිත්වා ආශ්චර්යභාවේන අතුලං. නිර්වාණේ රතනයක් කියලා. අශ්චර්යභාවයෙන් අතුලයි නේද? මොකක්වත් එක්ක සස්දා බලන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තත්ත කුසලස්සච අභිසම්භවා ඥානේන පස්සන. මේක සඳහා අපි කුසලයන් කියනවා උපදිනු. ඒ විදිහට මේව කළාම එහෙම දැන ගැනීමක් තියෙනවද? අන්න ඒක තමයි අමෝහය කියන එක පැහැදිලි කරන්න. මෙතනම තමයි ඔය අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේ පටිසහරණං කියන එකත් පැහැදිලිලා තියෙන්නේ පිටකෝද කෝපදේශයේ පිටුව 90. එතකොට මේ තථාගතයන් වහන්සේ භව සංස්කාරයේ තියනා උදේ මේ විදිහට අතහැරලා දැම්මා කියන්නේ මේ විදිහට වෙන ආයු සංස්කාරය අතහැරියයි කියන්නේ. එතකොට ඒක තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එතකොට ඕගලන්ට භාවනාවට වම් කිව්වා අර ෆැක්ටරි එකේ කතාව. දැන් අපිට තේරෙනවා අපි මේ ඉද්ධිපාදයන් වඩන්නේ. එතකොට අපිට පේනවා අපි විරියේ ඉද්ධිපාද විරිය කියන එක භාවිතා කරලා අර පළවෙනි මේ මතකයිනේ මෙතන මේ ඩයග්‍රෑම් එක නේද? මේ විරියෙන් පළවෙනි විරියෙන් තමයි අපි ඡන්ද සමාධිය කියන එක දෙන්නේ නේද? ඡන්ද සමාධිය ඉඳන් මට චිත්ත සමාධිය පවතිනවා නම් මට මෙත්තාව කියන එක තියෙන්න ඕනේ කියන කල්පනාව. එතකොට මෙත්තාවෙන් ඉඳන් අපි විමර්ශාවට යන හැටි අර සංස්කාරයන් කියනවා අයින් කළා තමයි අපිට යන්න පුළුවන් කියන එක අපි කතා කරලා සාකච්ඡා කරා. මොකද සංස්කාර කොටස ඇකුළුනේ නැත්තම් මට මේක පවතින්නේ නැහැ. නැත්තම් අර අත්තෙන් දැන් නිත්‍යිත කතාව මගේ ජැක්කක තාම ඒ සංස්කාරයන්ගෙන් ගහනවා කියන එක තේරුම් ගත්තා. එතකොට එතනින් තමයි මේ විරිය සමාධියට කියන එකට අපි ආවේ. ඒ විරිද්ධි පාදයට එනකොට සංස්කාර එපා කියලා කියනවා. ඒ සංස්කාර එපා කියලා Tamanට එතෙන්ට එන්න නම් මෙන්න මේ කැලේට තමයි අර මයින්ඩ් ෆැක්ටරි එකේ කතාව කිව්වේ. මේ චිත්ත සමාධිය නම් මෙතෙන්ට එන කතාවෙදි තමයි අපි කිව්වේ අර මේ ඊළඟ ඩයග්‍රෑම් එකේදී අපි පැහැදිලි කරානේ මේ ඩයග්‍රෑම් එකේ චිත්තයේ මගේ චිත්ත සමාධියක් තියෙනවා නම් මෙත්තාවක් තියෙනවා නම් මෙන්න මේ ද්වේෂය හා සම්බන්ධ වූ ධර්මයක් නොතීන්න ඕනේ කියන එක අපි කල්පනා කළා. ඒක මේ විදිහට කරගෙන තමයි අපිට පුළුවන්කම තියුණේ අර මේ විමර්ශාව මතු වෙනවා කියලා කිව්වේ. සම්මාදිට්ඨිය අර මැද්ද කැලේ ඇකිලිලා. එතකොට එතනින් ආවට පස්සේ අපි ඉගෙන ගත්තා ඊළඟ කොටසට මේ මයින්ඩ් ෆැක්ටරි එකේ කතාව ඉගෙන ගත්තා. මොකද අපි මෙතන ප්‍රොඩක්ට් එකක් හදනවා. ඒ විමර්ශාවෙන් අපි කල්පනා කරලා බැලුවා මෙන්න මේ ප්‍රොඩක්ට් එකක් හදනවා. ඒ හැදුවයින් පස්සේ ප්‍රොඩක්ට් එක හැදුවට පස්සේ අපි මේව ලාභයි කියලා ගන්නවා. ලාභයි කියලා අරගෙන මේ භවය අල්ලාගෙන ඉන්නවා. ඉතින් එතෙන්දී අපි තේරුම් ගත්තා මේ නිත්‍යයි කියලා මෙතන එකක් වැක්කිරෙනවා. වැක්කිරලා මේක දිගේ පල්ලෙහාට ගිහිල්ලා භවය කියන එක හදා ගන්න. ඕක තමයි අපි හදන හොඳම ප්‍රොඩක්ට් එක හොඳම බාණ්ඩේ හැටියට. එතකොට ඊට පස්සේ අපි තේරුම් ගත්තා මේ තණ්හාව නිසා තමයි මේ කතාව කරන්නේ. එතකොට මම යනවනම් මගේ කරුණාවෙන් අප්‍රමාණට යනවනම් මං උන්නේ වේදනාවට දෙන්නා වූ ඒ අගයන් කියන ඒවා මම බහැලා බහැලා යනවා. මොකද අර භව ආශ්‍රයට මම ඉඩක් දෙන්නේ නැහැ. තණ්හාව අඩු වෙනවා. මොකද සංඥාවෙන් තමයි වේදනාවට අගයක් දුන්නේ. එහෙම කළා තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ. දැන් එතකොට මම මේ වේදනාවට අගය දෙන්නේ යන්නේ නැහැ. එතකොට ඒක නිසා වේදනාව නිසා මම ජීවත් වෙන්න ඕනේ කියන කතාව ඒ කොටස අඩු වෙලා යනවා කියන එක ලෝයත රත්ත්‍බාව පටිලාභේ අඩු වෙන්නේ යන්නේ ආකාරය කියලා ගත්තා. ඊළඟ එකෙදි තේරුම් ගත්තා මේ මුළු කතාවම හැදිලා තියෙන්නේ එහෙනම් මගේ මේ කාමච්ඡන්දේ නිසා දෝමනස සාගත මේ මගේ දෝෂාරෝපණ චිත්තේ සහිතව මම ඇවිල්ලා තිනු දුස්සීල භාවය කියන එකට. දුස්සීල භාවයෙන් නිසා මට මාන්නයක් තියෙනවා. එතකොට ඒ මාන්නේ නිසා අත්තයින්ද නිත්‍යයට ගහලා ඒකෙන් අත්තවාද උපාදානෙන් නම් අත්තභාව පටලාවෙට යනවා. මෙන්න මේ කොස් එක තමයි තමන් භාවනා කරන්නේ. එතකොට මෙතෙන්දී කල්පනා කරනවා මේක නිසා මේක මෙහෙම වෙනවා කියලා. අර මෙත්තාව පවත්වනවා සැලවෙන්නේ නැතුව. අසද්දාවෙන් හෙලවෙන්නේ නැති වෙන්න ඕන. ඊළඟට අර කෝසජ්ජිය නිසා නොසලෙන්න ඕන. ඒ කියන්නේ මගේ විරිය කියන එක මම භාවිතා කරන්න ඕනේ නැත්නම් මේක හරියන්නේ නැහැ. මම රෝගී වෙනවා. එතකොට මම රෝගී වුණායින් පස්සේ අර ප්‍රමාද වෙන්න නොවෙන්න ඕන. ඒ කියන්නේ රෝගී නොවෙන්න මම විරිය කියන එක භාවිතා කරනවා. සතිය පවත්වනවා. මම අනිත් පැත්තට මේකේ අර සති උපට්ඨපිතා කියන. ඉතින් මතක දෙතන දස කුසලේම නේද අපි එතනදී කිව්වේ. දස කුසලේ නිසයි මේ අපේ මේ අත්ත නිදන් නිත්‍යයට කතාව ගහගෙන යන්නේ. ඒතර දස කුසලේ මම පවත්නවා නම් මගේ ওই කතාව නැහැයි කියන එක තියෙනවා. ඒ කියන්නේ කෝසස් 10 හරියට කරන්න ඕනී කතාව ඒක තියෙනවා. එතකොට මේ විදිහට ඕගොල්ලෝ දැක්ක මේ සමාධිය කියන එක භාවිතා කරන්න වෙනවා කියලා. නැත්තම් කාම සංඥාව නිසා ආනේඤ්ඤ සප්පාය සූත්‍රයේ අවසාන ඩයග්‍රෑම් එක ෆිට් වෙනවා. අන්න ඒ කතාවට. එතකොට ප්‍රඥාව පජානතෝ කියන කතාව නැත්තම් මේ පංච නීවරණයන් නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද කියන එක අපිට තේරෙනවා. පංච නීවරණ නිසා පලාසේ පලාසෙන් ලාභයි කියලා ගන්නවා. ලාභයි කියලා ගත්තනම් මං ආපහු අත්තභාව අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටලාභයට එනවා කියන එක තේරෙනවා. ඉතින් අපි එතෙන් කතා කළා මේ මේ මෙහෙම කතිරයක් කිව්වට මේ කතිරේ හැදුනේ මේ කතාවෙන්. කාමච්ඡන්ද කතාවෙන්. ඒකනේ අර උදේ වෙන්නේ ටී කප් එකත් එක්ක මේක මේ විදිහට අනිත් පැත්තට හැදිනවා කියලා. එතකොට මෙන්න මේ ධර්මයේ මේක නිසා මගේ මානිය නිසා මම මෙහෙම කරලා මේක ඇති වෙනවා කියන එක මේ කැලල තමයි භාවනාවට ගන්න තියෙන්නේ. එතකොට මම මිනිත්තු දැන් අපි කණ්ඩෝන් නැහැ නේද? භාවනා කරන්න පුළුවන් නේ කරන්නේ. එතකොට මිනිත්තු 5ක් 10ක් අරගෙන මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු. ඒ ලෙතාජි කියන එකේ අර්ථය තියෙනවා ඉන්ඩෝලන්ස් එකට ගිහිල්ලා. තීන මිද්දේ උඩනේ ලෙතාජි කියුවාම තීන මිද්ද ස්වභාවයෙන්. එතකොට ඒ සිග්නස් එක අර වටාටක් කරකෝල ඒක ඇති වෙලා තියෙනවා. ඒක බහැලා තියෙනවා මේකට අස්සට ගිහිල්ලා තියෙනවා. වැඩි කුසීත බව කියන්නේ.